ഇത് കണ്ട് കട്ട് ചെയ്യുന്നു അത് ഇതിനെത്തുന്നു. ശ്രീകണ്ഠ ഇന്ന് കത്തിയ അടക്ക സമാധാനം ഇന്ന് കത്തി നമസ്കാരിച്ചു ശരണം ഗച്ഛാമി ധമ്മം ശരണം ഗച്ഛാമി സംഘം ശരണം ഗച്ഛാമി ദ്വിതീയം പി ബുദ്ധം ശരണം ഗച്ഛാമി ദ്വിതീയം പി ധമ്മം ശരണം ഗച്ഛാമി ദ്വിതീയം പി സംഘം ശരണം ഗച്ഛാമി തൃതീയം പി ബുദ്ധം ശരണം ഗച്ഛാമി തൃതീയം പി ധമ്മം ശരണം ഗച്ഛാമി തൃതീയം പി സംഘം ശരണം ഗച്ഛാമി ശരണാഗമനം സമ്പുണ്ണം പാണാതി പാത വീരമണി സിക്ഖാപദം സമാധിയാമി അദിന്നദാന വീരമണി സിക്ഖാപദം സമാധിയാമി അബ്രഹ്മചര്യ വീരമണി സിക്ഖാപദം സമാധിയാമി മുസാവാദ വീരമണി സിക്ഖാപദം സമാധിയാമി സുരാമീരയ മധ്യപമാദത്ഥാന വീരമണി സിക്ഖാപദം സമാധിയാമി വികാലഭോജന വീരമണി സിക്ഖാപദം സമാധിയാമി നച്ച ഗീത വാദിത വിസൂക ദസ്തന മാലാ ഗന്ധ വിലേപന ധാരണ മണ്ഡന വിഭൂഷണത്ഥാന വീരമണി സിക്ഖാപദം സമാധിയാമി ഉച്ചാശയന മഹാശയന വീരമണി സിക്ഖാപദം സമാധിയാമി മേ തിസാരന സഹിത ഉപോസത അസ്താംഗശീലയ മാർഗഫല നിവാംതിനീശമ ദശാദുക്കാണ് പഞ്ചൽ സമാധാനം എന്ന കത്തിയുന്നു അത് വന്ദനാതി പഞ്ചൽ സമാധാനം ഗുണാത് നമോ തസ് ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ് നമോ തസ് ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ് നമോ തസ് ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ് യതോച്ച കോ അഹം ഭിക്ഖവേ ഇമേ സം ചതുർണ്ണം ബാഹിരാണം ആയതനാണം ആസ്വാദം ച ആസ്വാദിതോ ആദീനവം ച ആദീനവതോ നിസ്തരണം ച നിസ്തരണതോ යතා භූතං අබ්බඤ්ඤාසින් අතාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්බක්මකේ සත්සමන ග්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති පච්චඥාසින් ඥානංච පනමේ දස්සනං අකුප්පෝ මේ අකුප්පාමේ චේතෝ විමුක්ති සීනා ජාති නත්ති දානි පුනබ්භෝති. ධර්ම ශ්‍රවණාභ්‍යාසි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, විශේෂයෙන් මේ පිරිස අතර හෙට දවසේදී පෙරවස් සමාදන් වීම සඳහා පැමිණි ශ්‍රද්ධාවන්ත ඒ උපාසක උපාසිකා පිරිසත් සිටිනවා. ඒ වගේම හෙට දවසේදී ඒ ස්වාමීන් වහන්සේලාටත් පෙරවස් සමාදන් වීම සඳහා පැමිණි ඒ උපාසක උපාසිකාවන්ටත් ධම්පෙන් පිළිගැන්වීම සඳහා පැමිණි දානදායක ශ්‍රද්ධාවන්ත පින්වතුනි සිටිනවා. ඉතින් සිල් රැකල භවනා කිරීමත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඉමක් කුණක් පරක් කරක් නැති අනවරා භූ සංසාර දුකින් අත මිදෙන්නට දාන ආදී කුසල ධර්ම සිද්ධ කරලත් අපි හැම කෙනෙක්ගේම බලාපොරොත්තුව දුකක් නැති නිදුක් බව සහ මේ ජරා මරණ සංඛ්‍යාත සසරෙන් මිදෙන්න. ඉතින් මේ හැම කෙනාටම මේ සසර දුකින් ඈතර වීම සඳහා හේතුපොනිස්ත්‍ය වෙන ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ වටිනා දහම් පරයයක් තමයි මම අද ඉදිරිපත් කළේ. ගිය පොයේ දවසේත් මම මේ ගැන ටිකක් කතා කළා. නමුත් මේකේ වටිනාකම ගොඩාක් දෙහිෙන් දැකපු නිසා මේ පිළිබඳවම කතා කිරීම වඩා සුදුසුයි කියලා මට හිතුණා. මොකද අපි හැම කෙනෙක්ම ජීවිතේ පුරාවටම සැප හොයපු, සැප විඳපු, සැප ගවේෂණය කරන අය, ඒ වගේම දුක් විඳපු, දුක් විඳින, දුක බැහැර කරන්න උත්සාහවත් වෙන අය. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහෝම වටිනා දහම් කරුණක් දේශනා කරනවා. සංයුක්ත නිකාය 4 කාණ්ඩේ පඨම සම්බෝධි, ද්විතීය සම්බෝධි කියන මෙන්න මේ සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ප්‍රථම බෝධිසත්ව කාලෙදී මට මෙහෙම අදහසක් හිතුණා, මේ රූපයන්ගේ ආස්වාදේ මොකක්ද, ආදීනව මොකක්ද, නිස්සරණය මොකක්ද කියලා හිතුණා. මහණි යම් කලක යම් තාක් මේ රූපයගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් කියන ධර්මතා තුන දැන නොගත්තද, අවබෝධ නොකළද, ඒතාක් මම දෙවි මිනිසුන් සහිත, සමන ප්‍රාත්මණයන් සහිත, මේ සත්ව ප්‍රජාව සහිත මේ ලෝකේ සම්මා සම්බුද්ධයි කියලා කිව්වේ නෑ කවදාවත්. යතෝචකෝහම් භික්ඛවේ ඉමේ සං බාහිරං චන්නම් බාහිරං රූපායතන. මහානි යම් කලක මම මේ බාහිර රූපායතන සයි, ඕකම තියෙනවා ආධ්‍යාත්මික ආයතන හයටත්, ආස්වාදයන්ගෙන් ආස්වාදයේද, ආදීනයන්ගෙන් ආදීනයේද, නිස්සරණයන්ගෙන් නිස්සරණයේද, යතහා භූතං අබ්බඤ්ඤාසින් යතහා භූතව අවබෝධ කළාද, අතහම් වික්කවේ එකල්හි මහණෙනි මම සදේවකේ ලෝකේ සමාරකේ සබ්බක්මකේ සත්තම්න බ්‍රාහ්මණියා පජාය සදේව මනුසාය. දෙවියන් සහිත, මරුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ සත්ත්ව ප්‍රජාව තුළ ලෝකයේ තුල සම්මා සම්බුද්ධයි කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච ධර්මයේ තව පරියායකින් පෙන්වුවා, රූපයන්ගේ ආස්වාදයේත් ආදීනවයේත් නිස්සරණයේත් කියන මේ ධර්මතා තුන දැකීමෙන්මයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ. ඔය ධර්මතා තුන අවබෝධ නොකළද දැන නොගත්තද ඒතහක් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ කියලා ලෝකෙට ප්‍රකාශ කළේ නැහැ, දේශනා කළේ නැල්ලු. යම් කලක මේ රූපයන්ගේ ආස්වාදයේ ආදීනෙ නිස්සරණය කියන ධර්මතා තුන ඇති හැටි අවබෝධ කළාද දැනගත්තද අන්න එදා තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ලෝකෙට ප්‍රකාශ කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා සම්මා සම්බුද්ධයි කියලා ලෝකෙට ප්‍රකාශ කළා. ඒ විතරක් නෙමේ, ඥානංච පනමේ දස්සන මතද ඥාන දර්ශනයක් එළඹ සිටියා. කොහොමද අකුප්පාමේ චේතු විමුක්ති, මගේ මේ චේතු විමුක්ති දැන් අකෝප්‍යයි, විනාශ වෙන්නේ නැහැ කවදාවත්. සීන ජාති, මගේ උපදීම ඉවරයි, ආය කවදාවත් උපදින්නේ නැහැ. ආයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බව, මේ මගේ අන්තිම ජාතියයි අන්තිම උපදීමයි, මර ආයෙත් මතු උපදීමකුත් නැහැ කියන ඥාන දර්ශනයක් එළඹ සිටියා කියනවා. එතකොට එහෙනම් මේ තුල බොහෝම වටිනා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න තරම් බොහොම වටිනා දහම් පරාසයක් මේ තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ සසර පාරමිතා පුරපු වාසනා භාගී බවත් නිසයි. මේ රූපයන්ගේ ආස්වාදයේ තාදීනියත් නිස්සාරණයත් සතුසේ අද යම් කිසි කෙනෙකුට දකින්න අවබෝධ කරගන්න පුළුවන් නම් එයාට කියන්න වෙනවා, කියනවා මහරහතන් වහන්සේ සීනාස්සෝ මහරහතන් වහන්සේ නමක් කියලා. එතකොට මේ ධර්මයේ වටිනාකම එච්චර දුරට තියෙනවා. සිංහතුනි මුළු ජීවිතේ පුරාවටම, මේ ජීවිතේ පුරාවටම විතරක් නෙමෙයි, සස අනන්ත කෙරවලක් නැති සසරෙද අපි සැප විඳිනවා, සැප හොයනවා. නමුත් ඒ සැප විඳින, සැප හොයන ඒ රූපයන්ගේ ආස්වාදය ආස්වාදය හැටියට අපි දන්නේ නැහැ. අපි විඳින සැප මෙන්න මෙහෙම එකක් නේද, මෙහෙම නේද අපි සැප විඳින්නේ කියලා අපි සැපේ ගැන දන්නේ නැහැ. එතකොට ආදීනවංච ආදීනවතෝ, ඒ ආධ්‍යාත්මික බාහිර රූපයන් නිසා ඇති වෙන ආදීනවය ආදීනවයක් හැටියට දන්නේ. නිස්සරණංච නිස්සරණතු, නිස්සරණයන්ගෙන් නිස්සරණේද දන්නේ. ආස්වාදයත් ආදීනවයත් දෙක නොවැටෙන නිසා නිස්සරණයක් අපිට අවශ්‍ය වෙලා නැහැ. යම් කිසි කෙනෙකුට ආස්වාදයේ ආස්වාදයක් විදිහට දැක්කොත් ඒ කරුණින්ම ආදීනව ප්‍රකට වෙනවා. ආදීනව ඇති හැටිය අපි විඳින සැපයේ, අපි විඳින සොම්නසේ ආදීනව දැක්කොත්, යථා ස්වභාවය දැක්කොත් නිස්සරණයක් අපිට ඕන වෙනවා, අපි නිස්සරණයට කැමති වෙනවා. කොච්චර බණ අහලා තිබුණත්, කොච්චර ධර්ම සාකච්ඡා කළත් අපිට මේ ලෝකේ අතහැර ගන්න බැරි වෙලා තියෙන්නේ. මේ ලෝකෙන් අපි මිදෙන්නේ නැත්තේ අපි ආස්වාදී තරම දන්නේ නැති නිසායි, ආදීනවේ තරම දන්නේ නැති නිසායි. ආස්වාදී ආස්වාදී ස්වභාවයෙන්ම, යතහ භූත ස්වභාවයෙන්ම, කිතුවෙන් කිව්වොත් අපි විඳින, අපි හොයන සැපේ ප්‍රමාණය, ඒ සැපේ සැබෑ తত্ত্বය අපි දැනගත්තොත්, අපි දැකගත්තොත් තමයි අපිට යම් දවසකදී මේ සැපේ සෑහීමකට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතිනම් අපි සැප කිය කියා, සැප හොය හොයා කොහේ දුවනවා මිසක කවදාවත් මේ සැපය කරන කොටගෙන ජීවිතයට සැපක් උදා කරගන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී හැමදාම ජීවිතයේ ආරම්භ දවසේ ඉඳලා අද මේ මොහොත දක්වාත් අපි හැම කෙනෙක්ම හොයන්නේ ලෝකේ සැප. අපි හැමදාම හෙව්ව, හැමදාම හම්බුණා කියලා හිතාගෙන ඉන්න, හැමදාම විඳින සැපේ ස්වභාවය ඉස්සෙල්ලා ටිකක් අපි බලමු. ඒකයි ආස්වාදංච ආස්වාදතෝ කියලා පෙන්නේ. ආස්වාදයන් අතරින් ආස්වාදයේ කියන එක ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. අපි සැප විඳින්නේ මෙන්න මෙහෙම නේද, අපිට සැප ලැබෙන්නේ මෙන්න මෙහෙම නේද කියන ටික ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. එතනදී අපි මුලින්ම ඒ සැපේ යථා ස්වභාවය අපිට ප්‍රකට වෙන තේරෙන විදිහට අපි ටිකක් යථා භූත ස්වභාවයෙන් දහමට අනුලෝමව විමර්ශනය කරලා බලමු. අපි දන්නේ නැතුව ඇති, නමුත් දහමෙන් පෙන්වන සැබෑම ස්වභාවය ගැන අපි ටිකක් විමර්ශනය කරලා බලමු. බාහිර ආයතනයන්ගෙන්, බාහිර ආයතන කියනකොට රූප ආයතන, ශබ්ද ආයතන, රූප ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, අපි සැප දුක් විඳින ලෝක ආයතන, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට ගැටෙන පොට්ටබ්බ, මනසට ගැටෙන ධර්මයන්. ඔන්න ඔය ටික තමයි බාහිර රූප ආයතන කියලා කියන්නේ. ආධ්‍යාත්මික රූප ආයතන කියලා කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය. එතකොට ආධ්‍යාත්මික ආයතන හැටියට ගත්තාම මනසත් අයිති, ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස, ආධ්‍යාත්මික ආයතන. මේ ටිකෙන් රූපයත් ඇහැට පෙනෙන රූපය ගැන හොඳට දැනගන්න, ඇහැට පෙනෙන කිසිම රූපයක් සැපසහගත නෙමෙයි. හොඳට තේරුම් කරගන්න, සැපසහගත නෙමෙයි. ඇහැට පෙනෙන කිසිම රූපයක් දුක්සහගතක් නෙමෙයි. ඇහැට පෙනෙන කිසිම රූපයක් උපේක්ෂාසහගතක් නෙමෙයි. හොඳට මතක තියාගන්න, අපි මෙච්චර කාලයක් සතුටු වෙන, නැක්ක දුක් වෙන, ඇහැට පෙනෙන කුඹන විදිහේ රූපය කියනකොට අතීත රූපයක් වෙන්න පුළුවන්, ඇහෙන් දැක්ක, අනාගත රූපයක් වෙන්න පුළුවන්, වර්තමාන රූපයක් වෙන්න පුළුවන්, තමා තුළ රූපයක් වෙන්න පුළුවන්, බාහිර රූපයක් වෙන්න පුළුවන්, ඉතා ගොරෝසු රූපයක් වෙන්න පුළුවන්, සිවුම් රූපයක් වෙන්න පුළුවන්, දුර රූපයක් වෙන්න පුළුවන්, ළඟ රූපයක් වෙන්න පුළුවන්, හීන රූපයක් වෙන්න පුළුවන්, ප්‍රණීත රූපයක් වෙන්න පුළුවන්. මේ රූප ටික ඔක්කොම අයිති රූප ආයතනය කියනකොට ඒ හැම රූපයක්ම සැපසහගතත් නෙමෙයි, දුක්සහගතත් නෙමෙයි, උපේක්ෂා සහගතත් නෙමෙයි. ඊට පස්සේ මේ ඇහැ ගන්න, ඇහැ සැපසහගතත් නෙමෙයි, දුක්සහගතත් නෙමෙයි, උපේක්ෂා සහගතත් නෙමෙයි. ඒ වගේම කන, කනට ගැටෙන ශබ්ද, නාසය, නාසයට ගැටෙන ගන්ධ, දිව, දිවට ගැටෙන රස, කය, කයට ගැටෙන පොට්ටබ්බ කියන මේ රූප ටික එකම රූපයක්ව සැපසහගතවත් නෙමේ, දුක්සහගතවත් නෙමේ, උපේක්ෂාසහගතවත් නෙමේ. එතකොට රූපය නිසා, රූපයේ ආස්වාදය මොකද්ද? රූපය නිසා සුවක් සොම්නසක් යම් කිසි කෙනෙකුට එනවනම්, රූපය නිසා සුවක් සොම්නසක් යම් කිසි කෙනෙකුට එනවනම් මේක තමයි රූපයේ ආස්වාදය. එහෙනම් කොහොමද රූපය නිසා, ශබ්දය නිසා, ගන්ධය නිසා, රසය නිසා, කයට ගැටෙන ස්පර්ශය නිසා සුව සොම්නස් අපිට ඇති වුනේ? ඉස්සෙල්ලා හොඳට බලන්න, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ එක අරමුණක්වත්, එක රූපයක්වත් සැපසහගතත් නෙමෙයි, දුක්සහගතත් නෙමෙයි, උපේක්ෂාසහගතත් නෙමෙයි. එහෙනම් අපි සැප දුක් විඳලා නැද්ද? නෑ, විඳලා තියෙනවා. ඒකයි මං කිව්වේ මේ අපි හැමදාම විඳින ආස්වාදයේ මොකද්ද කියලා අපි ටිකක් හොයමු, අපි ටිකක් තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. එතකොට අපිට තේරෙනවා අපි විඳින්නේ මෙන්න මෙහෙම සැපක් නේද, මෙන්න මෙහෙම සොම්නසක් නේද කියන එක තේරුම් කරගන්න පුළුවන්. ඇහැට පෙනෙන රූප ගන්න, මේ කිසිම රූපයක් සැප සහගතත් නෙමෙයි, දුක් සහගතත් නෙමෙයි, උපේක්ෂා සහගතත් නෙමෙයි කියලා මම මතක් කළා. ඇහැට රූපයක් හම්බ වුණාම, මේක තව ධර්මතාව ටිකක් තියෙනවා මම ඒ වටහලා කියන්න කියන්නම්. ඇහැට යම් රූපයක් ඇස ඉදිරිපිටට එනකොට ඒ රූපයේ සතුට ඇති වෙන විදිහට අපි හිතින් හිතලයි රූපකින් සතුට විඳින්නේ. ඒකට කියනවා සෝමනස්සය කියලා. ඒකයි කෙනෙක් ඇහැට ඇහින් බලලා සතුටු වෙන රූපේ තව කෙනෙකුට අමනාප එකක් වෙන්න පුළුවන්. කෙනෙක් කෙනෙකුට සතුටක් වෙන රූපයක් තව කෙනෙකුට අසතුටක් වෙන්න පුළුවන්. අපි කියමු අපේ ප්‍රියමනාප සහෝදරයෙක් දුරබැහැරක ඉඳලා එනවා. එයාගේ රූපේ දකින්නකොට ඒක අපිට සතුටක්. බැරි වෙලා අපේ අසල්වාසී කවුරු හරි ඉන්න හුද්දටම අමනාප ඉදමකට හරි රණ්ඩු වෙලා. ආරය දකින්නකොට එයාට ඇති වෙන්නේ අකමැත්ත. එතකොට හොඳට බලන්න එකම රූපය කෙනෙකුට ප්‍රිය වුණේ කෙනෙකුට අප්‍රිය වුණේ කොහොමද? ඒක රූපය අප්‍රිය නම් අප්‍රියම වෙන්න ඕනේ. රූපය ප්‍රියයි නම් ප්‍රියම වෙන්න ඕනේ. එතකොට මොන විදිහේ ලස්සන රූපයක් දැකලා කුමන විදිහේ ලස්සන රූපයකින් අපි සතුටු වුණත් අපි ඒ පේන රූපයේ ඇස් ඉදිරියට තබාගෙන ඊට අනුව සතුටු වෙන විදිහට හිතෙන් හිතලා හිතලයි අපි සතුටු වෙන්නේ. එතකොට රූපේ නිසා යම් සුවක් සොම්නසක් ඇති වෙනවා නම් මේ ආස්වාදයයි කියනකොට රූපේ අපි බෙදමු පස් ආකාරයකට. ඇහැට ගැටෙන රූප, කනට ගැටෙන රූප, නාසයට ගැටෙන ගන්ධ රූප, දිවට ගැටෙන රස රූප, කයට ගැටෙන පොට්ටබ්බ රූප. මේ රූපය නිසා සුවක් සොම්නසක් එනවා කියනකොට ඒක දෙකට බෙදමු අපි. ඇහැට, කනට, දිවට, නාසයට කියන හතර පොළට කවදාවත් සුවයක් එන්නේ නැහැ. සැපක් ලැබෙන්නේ නැහැ. එන්නේ සොම්නසක් විතරයි. ඒ කියන්නේ ඇහැට ගැටෙන දේ ආරම්භයා හිතල සතුටු වුණොත් මිසක නැත්තම් මේ රූපය ඇවිල්ලා ඇඟි හැපිලා අපිට දැඩි සැපක් හෝ දුකක් ලැබෙනවද? නෑ. කනට ශබ්දයක් ගැටුණාම ගැටෙන ශබ්දය අනුව හිතලා අපි සතුටු වෙනවා මිසක, හිතෙන් සතුටු වෙනවා මිසක ඒ ශබ්දයේ කනට හැපීමම අපිට සැපයක් නෙමෙයි. ඒ වගේම නාසයට දැනෙන ගන්ධයත් දිවට දැනෙන රසයත් කියන මෙන්න මේ තුනම ධර්මතා දෙකම ගත්තාම, ওই ධර්මතා හතරම ගත්තාම මේවට කියනවා මේවා නිසා ඇති වෙන ආස්වාදයේ තමයි මොකද? සොම්නස. හිතල රූපය නිසා ඇති වෙන සොම්නස කියනකොට ඔන්න ඔය හතර පොලේ ඇති වෙන සැප දකින්ද සොම්නස කියලා. ඊට පස්සේ සැප කියන්නේ මොකේද? මෙන්න මේ කයට ස්පර්ශ වෙන මිහිරි ස්වභාවයට විතරයි සැප කියන්නේ. අපි සැප විඳලා තියෙන්නේ මේ කයට ගැටුනොත් විතරමම. ඒක අපි හිතුවත් නැතත් සැප සහගත යමක් කයට ගැටුනොත් අපි හිතුවත් නැතත් සැප සහගතමයි. අනිත් රූප, ශබ්ද, ගන්ධ, රස කියන ආයතන ටිකේදී හිතුවොත් විතරයි සැප දැනෙන්නේ. ඒකට කියනවා සෝමනස්සය කියලා. එතකොට රූපය නිසා සුවක් සොම්නසක් කියනකොට හොඳට දැනගන්නට ඕනේ මේ රූප පහෙන්. කයෙන් කය මුල් කාරණාව කරගෙන අපිට සැපක් ලැබෙනවා. කාය ආයතනේ මුල් කරගෙන නැත්නම් පොට්ටබ රූපය මුල් කරගෙන සැප විඳින්න පුළුවන්. අනිත් රූප හතරෙන් අපිට ලැබෙන්නේ හිත මුල් කරගෙන හිතලා හිතලා අර උග්ඝහක් හපල හපල සතුට වෙනවා වගේ රස විඳිනවා වගේ අපි උත්සාහයේ බලේ අපිට නොතේරුණාට සැප ඇති වෙන විදිහට හිතලයි අපි සතුට වෙලා තියෙන්නේ. ඔන්න අපි මෙච්චර කාලයක් සැප විඳිනවා කියලා හිතාගත්තට රූපෙන් සැප විඳිනවා කියලා අපි හිතාගත්තට සැප උපද්දවාගෙනයි සැප විඳලා තියෙන්නේ. රූපේ සැප සහගත නැහැ. රූපේ සැප සහගත බවට හිතලයි අපි සැප විඳලා තියෙන්නේ. නමුත් අපි කවදාවත් දැකලා නැහැ. අපි කවදාවත් දන්නේ මේ රූපේ නිසා යම් සතුටක් එනවනම් එන්නේ රූපය ආලම්බණය කරගෙන නැත්තම් රූපය ඇසිදිරිපිට දල්වාගෙන සතුට ඇති වෙන විදිහට හිතින් හිතපුකම නිසා නේද මේ සතුට ඇවිල්ලා තියෙන්නේ කියලා අපි දන්නේ. අපි හිතාගෙන ඉන්නේ කෙලින්ම බාහිර රූපෙනේ මේ සතුට එන්නේ කියලා. නමුත් මෙහෙම ඉදිරියෙන් රූපයක් තිබුණොත් ඕගොල්ලන්ට සතුට එනවා නම් ඒ රූපය ආරම්භය සතුට ඇති වෙන විදිහට හිතෙන් හිතලා ඒ හිතපු නිසායි සතුට ඇති වෙලා තියෙන්නේ. සතුට ඇති වෙන හැටි නොදන්නා කම නිසා අපි රැවටිලා ඉන්නවා බාහිර රූපෙන් මේ සතුට ආවා කියලා. ඒ වගේම සද්දයක් ඇහෙනකොට අපි හිතාගෙන ඉන්නේ ඇහෙන සද්දෙන් මේ සතුට එනවා කියලා. නමුත් ඒ සද්දය කන ඉදිරිපිටින් එල්බගෙන සතුට ඇති වෙන විදිහට හිතන නිසා සතුට ඇති වෙන විදිහට හිතපු නිසා අපේ හිත සතුට සාගත වෙලා තියෙන සද්දේදී. නමුත් සද්දයේ ඇති වෙන ඒ සතුට ආස්වාදයේ ආස්වාදයේ හැටියට නොදන්නාකම නිසා සද්දය නිසා අපිට සතුටක් ඇති වෙන්නේ මෙහෙම නේද කියලා නොදන්නාකම නිසා අපිට පෙන්වලා තියෙන්නේ බාහිර සද්දේ නිසා අපිට සතුට වෙනවා කියලායි හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ දිවට රසක් ගැටුනහම දිව ඉදිරිපිටින් රසය එල්බගෙන ඒ රසේ සතුට වෙන විදිහට හිතින් හිතලා හිතින් හිතපු කම නිසා හිතින් හිතලයි අපිට සතුට ඇවිල්ලා තියෙන්නේ. නමුත් රසයකින් අපිට ආස්වාදයක් එන්නේ රස රූපෙන් ආස්වාදයක් සතුටක් එන්නේ ඒ සතුට ඇති වෙන විදිහට හිතලයි නේද කියන එක නොදකිනකොට ආස්වාදයේ ආස්වාදයේ හැටියට නොදකිනකොට අපිට පෙනෙන්නේ කොහොමද මේ අපි විඳින සැපය මේ රස රූපේ නිසායි කියලායි හිතන්නේ. ඊට පස්සේ නාසයට ගන්ධයක් ගැටෙනකොට නාසය ඉදිරිපිටින් මේ ගන්ධ රූපය එල්බගෙන සතුට ඇති වෙන විදිහට හිතලා හිතපු නිසායි සතුට ඇති වෙන විදිහට හිතපු නිසායි අපේ හිත සතුට සහගත වෙලා තියෙන ගන්ධයේදී. ඒ ගන්ධ රූපය නිසා අපිට සොම්නසක් ඇති වෙලා තියෙනවා. නමුත් ගන්ධ රූපයකින් අපි සැප විඳින්නේ අපිට සැප සහගත වෙන්නේ මෙහෙම නේද කියලා අපි කවදාවත් දන්නේ නැහැ. ඒ හින්දා අපිට තේරෙන්නේ හරියට මේ ගන්ධ රූපය සැප සහගතයි වගේ. දැන් ඇහැට පෙනෙන රූපයේ කනට ගැටෙන ශබ්ද රූපයේ නාසයට ගැටෙන ගන්ධ රූපයේ දිවට ගැටෙන රස රූපයේ කිසිම සැපසහගත ස්වභාවයක් තිබුණේ නැහැ. ඒ අරමුණු මනස ඉදිරිපිටින් තියාගෙන ආධ්‍යාත්මික ආයතන ඉදිරිපිටින් තියාගෙන සතුට ඇති වෙන විදිහට සැප ඇති වෙන විදිහට හිතින් හිතලා අපි සතුට වෙලා තියෙනවා. එතකොට රූපය නිසා සොම්නස කියන ටිකක් තමයි අපිට ඔය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ටිකෙන් හම්බ වෙන්නේ. සොම්නස කියනකොට හිතින් හිතලා ඇති වෙන සතුටක්. ඒක කිසිම වෙලාවක අපි විඳින සතුටේ යථා ස්වභාවය රූපෙට ශබ්දෙට ගන්ධෙට රසෙට ස්පර්ශෙට චුට්ටක්ව සම්බන්ධ නැහැ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇස් ඉදිරිපිට කන් ඉදිරිපිට තියාගෙන හිතෙන් හිතලයි අපි සතුටු වෙලා තියෙන්නේ. එතකොට මේ ආස්වාදයේ විදිහට දැක්කේ නැත්තම් අපි රූප ශබ්ද ගන්ධ රස යකින් සතුටු වෙන ක්‍රමය සතුටු වෙලා තියෙන්නේ සතුටු වෙන්නේ මෙහෙමයි කියලා නොදැක්කහම තියෙන ආදීනව මොකද්ද? ඒ සැප එන්නේ සතුට එන්නේ බාහිර රූප ශබ්ද ගන්ධ රසයන්ගෙන් කියලායි අපිට කෙලස් වලට පෙන්වන්නේ. එතකොට වෙන්නේ මොකද? තව තවත් රූප හොයනවා, තව තවත් ශබ්ද හොයනවා, තව තවත් ගන්ධ හොයනවා, තව තවත් රස හොයනවා. කයට ගැටෙන එකත් ඔය විදිහටම වෙනවා. හැබැයි ඒකේ වෙනස මොකද්ද? ඒ ගැටීම සැප සහගතමයි. කයට යමක් ගැටුනහම හිතෙන් හිතලා සතුටු වෙන්න ඕනේ. නොදී විදිහට කවුරු හරි කාගේ හරි අඟකට ගෑවොත් සැප සහගතමයි. එතකොට නමුත් ඒද ඒ සැපේද කයට අයිති එකකුත් පොට්ටබ්බේකට අයිති එකකුත් නෙමෙයි. ස්පර්ශය නිසායි හටගත්තේ සිතක පහළ වෙච්ච ගතියක් කියලා අපිට ඒක තේන්නෙත් නැහැ. කාය විඥානයයි මේ සැප සහගත කියලා අපි දන්නේ. එතකොට අපිට ඒකෙ පෙන්නන්න මොකද? මේ සැපය කය කියලායි, සැපය පොට්ටබ්බේ කියලායි. එතකොට තව තවත් ඒ වගේ පොට්ටබ්බයන් වෙනවා. එතකොට මම අර දවසකත් උපමාවයකට කිව්වා, අන්තිමට අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අලියා අnder කාපු කතාව. ඔයගොල්ලෝ දන්නවද කියලා තිනවනේ. දැන් අලි වගේ සත්තු අnder අතු කණ්ඩ කැමතිනේ. ඒක දන්නවද? දන්නේ නැහැ. අපි කියමු ඒක මෙහෙම. දැන් බලන්න ඔය අnder තියෙන කැලාවල් වල අලියෝ හරියට කනවා අnder අතු කඩාගෙන. ඒකට හේතුවක් තියෙනවා. අnder අත්තක් කඩාගෙන අලියක් හනකොට අnder ගහේ තියෙන කටු ඇනෙනවා කටේ. ඊට පස්සේ කට ඇතුලේම ලේ එනවා. උට ලේ රහ දැනෙනවා. දැන් ලේ රහ දැනෙනකොට හයියෙන් හපනවා. මොකද එයා හිතාගෙන ඉන්නේ මේ අnder අත්ත කඩාගෙන කනකොට ඒ කටු කටේ ඇනිලා ලේ එනවා කියන එක දන්නේ. එයා හිතාගන්නේ මේ අnder වල රහ කියලා. දෙවෙනියට මොකද කරන්නේ? තව ඒකට ලොකු අත්තක් කඩලා ගන්නවා. එයි දැන් මේ රහයිනේ ලොකු අත්තක් කඩලා ගන්නවා. ඊට පස්සේ දැන් ඇරෙන කටු ප්‍රමාණය තව වැඩි. ඒ කියන්නේ තව වැඩිපුරනේ අnder ගහේ කෑලි තියෙනවා. ඒකයි කටේ තියෙන ලේ දෙකම එකතු එකතු වෙලා මේ රහ එන්නේ. දැන් ආයෙත් හිතනවා මොකද්ද මේ රහ එන්නේ? දැන් යා අන්න බලන්න ආස්වාදයේ හැටියට දන්නේ නැහැ. එහෙම ආස්වාදයක් එන්නේ අnder ගහයි. අnder ගහේ නැහැ මෙහෙම රහ. ඒ අnder කටු කටේ යනකොට ලේ ගෑවිලා ඒ ලේ වල රහත් එක්ක යාට රස දැනෙන්නේ. එයා ඒ ලැබෙන ආස්වාදයේ හැටියට නොදකින්නොත් මොකද වෙන්නේ? පෙන්වන්නේ මොකද්ද? මේ රහ එන්නේ බාහිර තියෙන ගහෙන් කියලා. තව ඊට වඩා ලොකු අත්තක් හදලා ගන්නවා. ඔය බල්ලෝ වගේ සත්තුන්ට කියන්නේ මස් කට්ටක් හපනකොට කටේ ඒ උදුරු මස් එහෙම තුවාල වල අර කටුවේ ලේ ගෑවෙනවා. මේ කටුවේ ලේ එනවා තමයි කියලා තවත් හපනවා. එතකොට මේ මෝඩකම පොදුයි. එයා මෝඩයි කියලා භවයේ අපිට උසස් හින්දා අපිට පේනවා. නමුත් අලියා අnder කටු කනවා වගේ බල්ලා මස් කට්ටක් කනවා වගේ අපිත් ওই සිද්ධියම කරනවා. ඈ බුදු මේ කාමයට උපමා කරලා තියනවා නේද? මස්ලේ නැති ඇට කැබෙල්ලක් කියලා උපමා කරලා තින්නේ ඇයි? මේ හේතුව නිසා. ඒ කියන්නේ බාහිර අර හොඳට බලන්න අන්දර ගහ වගේ කියලා හිතාගන්නකෝ බාහිර රූපේ. අන්දර ගහ කටට ගත්තාම ඒ කටු කටේ ඇනිලා කටේ තියෙන ලේත් එක්කයි දැන් එයාට රහ දැනෙන්නේ. ඒ වගේ අන්දර ගහ වගේ කියලා හිතන්නකෝ ඇහැට පෙනෙන රූපය. ඔය රූපය ඇහැට ස්පර්ශ වුණාම ඒ ස්පර්ශය ගැන අපි සතුට ඇති වෙන විදිහට හිතනවා. ඔන්න බාහිර රූපයයි සතුට ඇති වෙන විදිහටයි හිතපු හිඳයි දැන් රූපය ගැන සතුට අපිට තියෙන්නේ. නමුත් අපි ආස්වාදයේ විදිහට දන්නේ නැහැ රූපයෙන් අපිට සතුටක් එන්නේ රූපය ඇස් ඉදිරිපිට තියාගෙන සතුට ඇති වෙන විදිහට හිතපු නිසායි කියලා අපි නොදන්නකොට අපේ කෙලෙස් වලට අපිට පේන්නේ මෙබඳු සතුටක් ඇති උනේ බාහිර රූපෙන් කියලා. උපමා කළොත් අnder ගහ වගේ දැනගන්න බාහිර රූප ආයතනයේත ඒතික කටේ හැපිලා ඇනිලා එන ලේ ටික වගේ දකින්ද සැප ස්වභාවයට අපි හිතනකම එතකොට බාහිර රූපයයි සැප ස්වභාවයට හිතනකම නිසා අපිට සැප දැනලා තියෙනවා. අරයට අnder කටු ටිකයි උපමාවේ කටේ ඇනිලා එන ලේ ටිකයි නිසා යාට සැප. නමුත් එයා විඳින සැපය මේ මට එන මේ සැපේ මෙහෙම එකක් නේද කියලා එයා නොදන්නකොට අnder කටු ගහගේ ස්වභාවයත් නොදකින්නකොට ඒ ටික හැපිලා කටේ ඇනිලා ලේ එන බවත් නොදන්නකොට මේ දෙකම එකතු වෙලා මේ වගේ සැපක් විඳින්න කියලා නොදකින්නකොට ඉදේමයි හොඬේ දික් කළ තව ලොකුවක් කඩන්නේ. ඒක ධර්මතාවය. ඒ වගේ ඇහැට පෙනෙන රූපේ මින්මත් අපි නොදකිනකොට ඒක ගැන හිත සතුට වෙන විදිහට හිතලයි මේ සතුට අපිට තියෙන්නේ කියලා එකක් නොදකිනකොට බාහිර රූපයේ සැපසහගතයි සතුට ස්වභාවයෙන් යුක්තයි කියලා පෙනෙන එක පුදුමයක් නෙමෙයි. මේ වගේ තව රූපයක් හොයාගෙන යෑම තව පුදුමයක් එහෙම නෙමෙයි. ඒකයි අපි චිත්‍රපටි මල් උයන් වතු ඕව හොය හොයා යන්නේ ඇයි? අපි හිතාගෙන ඉන්නේ ඕවේයි සැප තියෙන්නේ කියලා. අර තිරසංගත සතා හිතන්නේ අර ඇට කෑල්ලේ තියෙන්නේ ලේ එන්නේ කියලා. ඇට කෑල්ල හපන්ඩ ඒ සතාගෙම විදුරුමක් කට තුවාල වෙලා ඇට කෑල්ලේ ලේ ගෑවෙනකොට තව හයියෙන් හපන ඇයි? දැන් ඉස්සලා ටික කැපුවම ලේ ආවනේ. දැන් තවත් හපනකොට තවත් ලේ එනවා. ඒ වගේ හොඳට දකින්ද අපි මෙච්චර කාලයක් ඕගොල්ලෝ ඇහෙන් රූප බලලා සැප විඳලා ඇති. නමුත් මේ සැපේ අපි කවදාවත් අවබෝධ කරගත්තේ නැති නිසායි තව දුරටත් මේ සැපේ ගහගෙන යන්නේ. හොඳට මතක තියාගන්න අපි විඳින්නේ සැප කොහොමද? අලියා අnder කටු කාලා විඳින සැපත් අපි ඇහෙන් රූප දැකලා විඳින සැපත් අතර වෙනසක් නැහැ කියන එක හොඳට මතක තියාගන්න. සැප විඳින්ද අපි විඳින සැපේ தත්ත්වය මෙන්න මේකයි කියන එක ඉස්සෙල්ල දැනගන්න තියෙන්න ඕනේ. ඈ හැම කෙනෙක්ම සැප විඳින්නේ කොහොම? එතකොට කනට ශබ්දයක් ගැටෙනකොට ඇහැට රූපයක් වෙනෙනකොට කනට ශබ්දයක් ගැටෙනවා නාසයට ගන්ධයක් ගැටෙනවා දිවට රසයක් ගැටෙනකොට ඊට අනුව සැප සහගත විදියට හිතලා අපි සැපවත් වෙලා තියෙනවා. නමුත් මේ සැපේ සැපයක් හැටියට නොදකින කම නිසාම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ අපිට සැප සහගත වෙලා. ඔය සැපේට කියන්නේ සෝමනස්සය කියලා. ඊටපස්ස කයට යමක් ගැටුණාම ඒ ගැටීම නිසානම් හිතේ සැප සහගත හිතුවක් නැතක් සැප සහගත ස්වභාවයක් එනවා. ඒකද කය ඇසුරු කරගෙන ඉන්නේ හිතේ කාය ස්පර්ශය නිසා උපදින සැපක් මිසක මේ සැපය කයටවත් පොට්ටබ්බයටත් අයිති එකක් නෙමෙයි. කයට ගැටෙන වස්තුවටත් අයිති එකක් නෙමෙයි. නමුත් මේ වස්තුවත් ඒ වස්තුව කයට ගැටීම නිසා ස්පර්ශයෙන් ඇතිවන සැපයක් කියන දෙකම එකට එකතු කරලා ඒ සැපය අපි සැපය හැටියට දන්නේ නැහැ. ඒ දෙකම එකට එකතු කරලා අපිට පෙන්වනවා බාහිර ගැටුණු පොට්ටබ්බේ නැත්තම් බාහිර රූපයයි සැපසහගත කියලා. ඊට පස්සේ මිනී මරලා හරි ගහලා බැනලා හරි අර රූපය උරුම කරගන්න හදන්නේ මොකද ඒකෙන් ඒ සැපේ ඉන්නේ කියලා හිතන්නේ අපි. නමුත් අපිට සැපේ ඇවිල්ලා තියෙන්නේ මේ කයේ කය ඇසුරු කරගෙන පවතින හිත. ඒක කියන කාය විඥානය කියලා මේ කයට යමක් ගැටුනහම ඒ සැපසහගත ස්වභාවයේද චිත්ත ස්පර්ශයෙන් උපදින එක. ඒක මේ කයට හෝ මේ බාහිර රූපයටයි කියන්නේ. එතකොට අපි විඳලා තියෙන රූපය නිසා සුවක් සොම්නසක් එනවා කියනකොට ඔන්න ඔය ටික දකින්ද සුව කියන්නේ කයට යමක් ගැටිලා ඒ ගැටීම නිසා උපදින හිතේ ඇති වෙන ගතියක්. ඒකද කයවත් කයට ගැටෙන වස්තුවවත් සැපසහගත නැහැ. ඒ දෙක ගැටීම නිසා හිතේ උපදින ධර්මතාවයක් කියන එක දකින්ද ඒ ස්වභාවය නොදකින තාක් ලෝකෙට රූපහම් වෙලාති සැපසහගත සැප විඳිනවා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ් රස කියන ධර්මතා හතරෙද උපේක්ෂයි. ඒ නිසා සැප ඇති වෙන විදිහට හිතලා අපි සත්‍යට වෙලා තියෙන ඒ ස්වභාවය නොදන්නා නිසා රූප ශබ්ද ගන්ධ රස පොට්ට රස කියන ටික සැපසහගත වෙලා සොම්නසහගත වෙලා අපි සුවක් සොම්නසක් විඳිනකොට විඳින්නේ හැම වෙලාවෙම රූපයකින් සැප දුක් විඳින හැම වෙලාවකම ඔන්න ඔය තරම්ම මෝඩකමක් අපි ගාව තියෙනවා කියලා දකින්න. උපමාවට මම මතක් කරේ ඔයගොල්ලන්ට පහතෙන් තේරුම් ගන්න අලියා කන් අnder කටු කාලා සතුටු වෙන විදිහේ සතුටකිනුයි අපි මේ රූප ලෝකේ සතුටු වෙන්නේ කියන එක හොඳට මතක තියාගන්න. අලියා අnder කටු කාලා සැප විඳින එකයි අපි මේ රූපයන්ගෙන් සැප විඳින එකයි අතර වෙනසක් නැහැ කියන එකත් හොඳට මතක තියාගන්න. දැන් ඔය ආස්වාදය ගැන මම කිව්වේ ඔය ආස්වාදයේ රූපේ ආදීනව දන්නවාද? ආදීනව බොහෝයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආස්වාදයේ බොහොම ටිකයි ආදීනව ඉතා බොහෝයි කියලා. ඔය ආස්වාදයේ නැමැති ධර්මතාවයෙන් අපි මේ රූප ඇසුරු කරනකොට ඇසුරු කළොත් තියෙන ආදීනව තමයි මොකද්ද? දුක් දුම්නසින් දින්න වෙනවා. දුක් දුම්නසින් දින්න වෙනවා. අපි ඒ ගැන ටිකක් පොඩ්ඩක් බලමු. අපි දැන් ආස්වාද පැත්තනේ මතක් කළේ. ආදීනව පැත්ත ඔය ආස්වාදයේ නැමැති හැන්ද දාලා ගන්න හුරු වෙලා තිබුණොත් දුක එන විදිහටත් අපේ මනස පරිහරණය කරන්නේ අපි ওই විදිහටමයි. ආස්වාදයේ ආස්වාදයේ හැටියට නොදැක්කොත් ආදීනව ආදීනිය කැටිට දන්නේ නැහැ. දැන් බලමු අපි ආදීනව කියන්නේ මොකද්ද? රූපය නිසා දුකක් දුම්නසක් එනවා නම් රූපය නිසා දුකක් දුම්නසක් එනවා නම් මේ තමයි රූපයේ ආදීනව. මොකද්ද රූපය නිසා එන දුක? මොකද්ද දුම්නස? අපි ඉස්සෙල්ලා නම් දැක්කා සැප සොම්නස කියනකොට රූප ශබ්ද ගන්ධ රස කියන ධර්මතා හතරේ සොම්නස කොයි තිබුණේ? පොට්ටබ්බ නැත්තම් කයට ගැටෙන තැන සැප තිබුණා. ඒකද කයේ හෝ පොට්ටබ්බේ නෙමෙයි, ඒ නිසා සිත සැපසහගත වෙනවා. දැන් දුක් දුම්නස් දෙකත් බලමු අපි. අපි මතක් කළා මුලින් ඇහැ කියන්නේ රූපය කියන්නේ සැපසහගත නෙමෙයි, දුක්සහගත නෙමෙයි, උපේක්ෂාසහගත නෙමෙයි කියලා. කන ශබ්දයේ සැපසහගත නෙමෙයි, දුක්සහගත නෙමෙයි, උපේක්ෂාසහගත නෙමෙයි කියලා මතක් කළා. මොකද ඒ සැප හෝ දුක් හෝ උපේක්ෂාසහගත ධර්ම අයිති සිතට, සිත පිළිබඳ වුණා නිසායි. එතකොට දැන් අපි බලමු කොහොමද රූපය නිසා දුකක් දුම්නසක් ඇති වෙන්නේ කියලා. ඇස් ඉදිරිපිටට රූපයක් එනකොට, රූපයක් හම්බ වෙනකොට අර සැප විඳින්න හුරු වුණා වගේම දුක ඇති වෙන විදිහට දුක ඇති වෙන විදිහට මෙනෙහි කරලයි, දුක ඇති වෙන විදිහට හිතලයි අපි දුක් වෙලා තියෙන්නේ. ඇහැ දුක් සහගතත් නෙමෙයි, රූපේ දුක් සහගතත් නෙමෙයි. ඇස් ඉදිරිපිටින් තියෙන රූපය දල්වාගෙන දුක ඇති වෙන විදිහට හිතන නිසායි අපේ හිත දුක් සහගත වෙලා තියෙන්නේ. නමුත් දෝමනස්සේ දෝමනස්සයක් හැටියට, නැත්නම් ආදීනවය ආදීනවයක් හැටියට දන්නේ නැහැ අපි. අපි දුක් විඳින්නේ මෙහෙම නේද? ඇස් ඉදිරිපිටට මොකද මේ රහස හෙළුනොත් අපිට කෙනා කෙනාට මිදෙන්න පුළුවන්. මම දුක් විඳින්නෙක් වෙනවද නැද්ද කියන එක තියෙන තමන් ගාව. සැප විඳින්නෙක් වෙනවද නැද්ද කියන එක තියෙන තමන් ගාව. මොකද ඇස් ඉදිරිපිට රූපය එල්බගෙන දුක හිතෙන විදිහට හිතලයි අපි දුක් වෙලා තියෙන්නේ. නමුත් කවදාවත් අපි ඒක දන්නේ නැහැ. අපි දැකලා නැහැ. ඒ හින්දා අපේ කෙලෙසයක් නැත්තම් අපිට අවිද්‍යාවට පෙන්වලා තියෙන්නේ මොකද්ද? බාහිර රූපකින් දුක එනවා කියලයි. අර සැපේ තියෙන මෝඩකම තිබුණොත්, සැපේ සැප හැටියට නොදන්නාකම තිබුණොත් දුකේ දුක තත්ත්ව පරිදි නොදකින්නවා. ඒකයි ආස්වාදයේ ආස්වාදයක් විදිහට නොදක්කොත් ආදීනවේ ආදීනවයක් විදිහට දන්නේ. මේ සම්මා සම්බුද්ධත්වයටපත්ුනේ නිකන් නෙමෙයි, මෙතන මහ විශාල ධර්මතාවයක් තියෙනවා. මෙපමණකින් ඇති මේ තුන් භවයේම අතහැරෙන්න. එතකොට කනට ශබ්දයක් ගැටෙනකොට ඒ ශබ්දය දුක්සහගත නෙමෙයි. කන ඉදිරිපිටින් ශබ්දය එල්බගෙන දුක හිතෙන විදිහට අපි හිතලයි දුක් විඳලා තියෙන්නේ. නමුත් සද්දේ මුල් කාරණාව කරගෙන දුක ඇති වෙන විදිහට අපු හිතපු නිසායි අපේ හිතම දුක්ඛාගත වෙලා තියෙන්නේ කියලා අපි දන්නේ. නොදකින්කොට වෙන්නේ මේ සද්දේ දුක්ඛාගත වගේ. ඊට පස්සේ නාසයට ඉදිරිපිටින් ගන්ධයක් එල්බගෙන ඒ ගන්ධය අරඹය දුක ඇති වෙන විදිහට හිතන නිසායි අපේ හිත දුක්ඛාගත වෙන්නේ. අපේ හිත දුක්ඛාගත වෙන්නේ. නමුත් අපි දන්නේ නැහැ ඒක. ඒ හින්දා පෙන්වන්නේ මේ ගන්ධේ දුක්ඛාගතයි. රසයත් එහෙමයි, දිවට රසක් ගැටෙනකොට දුක ඇති වෙන විදිහට, අමහිරි බව ඇති වෙන විදිහට හිතේ මෙනෙහි කිරීම නිසා අපිට දුක ඇති වෙනවා. ගන්ධය නිසා දුක ඇති වුණා නෙමෙයි, ගන්ධය මුල් කාරණාව කරගෙන, රසය මුල් කාරණාව කරගෙන ඒ ගන්ධයට රසයට දුක ඇති වෙන විදිහට මෙනෙහි කරපු නිසා මේ හිත දුක්ඛාගත වෙලා තියෙන්නේ කියලා. දුම්නස නැත්තම් අකමැත්ත නැත්තම් දුක ඇති උනේ අපිට ඊට අනුව මෙනෙහි කරපු නිසායි කියලා අපි දන්නේ. නොදකින්කොට මේ රසම දුක්ඛාගතයි, මේ ගන්ධයම දුක්ඛාගතයි කියලා අපිට පේනවා. අර අලියාගේ සිද්ධිය අපිට මේ ගන් ආදීනවේ හැටියට නොදකින්නකොට දුකත් ඒ විදිහටම පෙන්වනවා. මම ඔකෙදි පෙන්වන්නේ මේ ලෝකේ කයට ගැටෙන දුක නෙමෙයි ගොඩාක් දුක. මේ සුවසොම්නස් දෙක කියන දෙකෙනුයි කාමයේ ගොඩාක් දැසගෙන තියෙන්නේ, කාමයේ දුක් විඳින්නේ. කෙලෙස්යෙන් විඳින විපාකයයි බලවත්. අපි දන්නේ කාම භූමියේ සැප දුක් දෙක විඳින්නේ අපි කෙලෙස් වලින් වැඩි හරියක්. දැන් කියන්නේ කයට නම් දැන් කටුවක් ඇන්නොත් අපි දුකයි කියලා මෙනෙහි නොකළත් දුක එනවා. නමුත් ඒ වගේ දුකක් එනවද ඕගොල්ලන්ට ඇහැට රූපයක් දැක්කහම? කටුවක් ඇන්නා වගේ තේරෙනවද? නැහැ. ඇහැට පිටින් තියෙන රූපය ආරම්භය දුක ඇති උනේ දුක ඇති වෙන විදිහට හිතලා. අපි මෙහෙම කියමු, ලෝකේ කටුවකින් ඇනෙන දුක ඉවසන්න පුළුවන් වේ. සමහරට තමන්ගේ ප්‍රියමනාප දරුවෙක් එහෙම මරනොත් ඉවසන්න බැරි වෙයි. නමුත් ඒ දුක දිහා හොඳට බලමු. දැන් ඇහැට පෙනෙන රූපයක් අපි කියමු ලෝකේ මරණයයි කියලා කියන රූපයක් කියන්නකො. දැන් ඇස් ඉදිරිපිට තියාගෙන අපි කෑ ගහනවා, අනේ මගේ පුතා මරුණා නේද, අම්මෝ මගේ පුතේ, මගේ එකම පුතා හිටියේ කියලා හඬනවා. දැන් හොඳට බලන්න, ඔය රූපයම ඔය විදිහටම අනිත් කෙනාගේ ඇහැටත් හම්බ වෙනවා. අපිටත් හම්බ වෙනවා. දැන් අපිට විතරක් දරුව මරණ දුක එනවා ඒ රූප බලාගෙන. අනිත් කෙනාට දරුව මරණ දුක නැහැ. ඇයි ඒ? එයා ඒ රූප බලාගෙන මගේ දරුවා නේද දරුවා මරණා නේද කියලා හිතන්නේ. ඒ හිඳේ දුක නැහැ. අපි ඒ රූපෙ දිහා බලාගෙන අනේ මගේ දරුවා නේද මේ දරුවා මරණා නේද දරුවා ඉන්නකොට මෙහෙම මෙහෙම කළා නේද මම කණ්ඩ දුන්නා නේද කිඩි දුන්නා නේද කියලා හිතනවා. හිතන නිසායි දුක එන්නේ. එහෙනම් හොඳට බලන්න පේන රූපේ නිසාද දුක එන්නේ? දුක එන විදිහට හිතන නිසාද කියලා. ඔය ඇහැට පෙනෙන ඔහොම රූපයක් ඕනේ නැහැ. අපි මරුණා කියලා හිතාගෙන ඉන්න අපේ ඥාති ලෝකේ කොහෙවත් නැහැ. හිතෙන් සිහි කරන්න. සිහි කළා හි නැවත නැවත ටිකක් 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 හිතන්න. හිතුවොත් දුක එන්නේ නැද්ද කියලා? එයි. එතකොට ඒ මැරිච්ච කෙනා නිසා දාවේ දුක එන විදිහට හිතපු නිසාද? දුකේන විදිහට හිතපු නිසා. එහෙනම් අපි දුක් විඳින්නේ දුකේන විදිහට හිතපු නිසා නම්, අර මම කියන්නේ පළඟැටියා ඌම පහනට පැනලා දුක් විඳින්නේ පැත්තකට තියෙන පළඟැටියා පැත්තකට ලයින්වට ලාම්පු ඇවිල්ලා ඇඟේ හැපෙන්නේ. දුක උපදින විදිහට වර්ධවා හසුරවන ලද අපේ මනසින් නම් අපිට දුක එන්නේ. දැන් දුකෙන් බේර ගන්න තියෙන්නේ අපිම මිසක වෙන කවුරුවත් බේරවෙන්නේ නේද? දැන් මම දුක එන විදිහට හිතනවා නම් ඒ හිතීම නිසා මගේ මනස දුක්සහගත වෙනවා නම් දෙයියනේ මගේ මනසේ උපදින දුක්සහගත ස්වභාවය නැතිවෙන්න මමම උපක්‍රම කරන්න වෙනවා නේද? අනිත් කෙනා දුක නැති වෙන විදිහට හිතුවා කියලා, තව කෙනෙක් දුක නැති වෙන විදිහට හිතුවා කියලා මගේ මනස දුක නැති වෙනවද? ඇයි? මම දුක ඇති වෙන විදිහට හිතන්නේ. ඕන්නම් හොඳට බලන්න දැන් මරුණා මරුණා කියලා අඬනවා. අපි මරුණා කියලා අඬන්නේ බලන්න අර මිනියයි කියන තියෙන ඒ රූපේ හැමද මරණේ, මස්ද මරණේ, ලේද මරණේ, නහරද ඇටද ඇට මිදුලද කොතනද මරණේ? එකකවත් නැහැ. එන ලෑලි පෙට්ටියේද දැන් මරුණා කියලා අපි අඬන මරණේ ලෑලි පෙට්ටියේද? ඒක වටේ තෙල්ලා තියෙන සවුකොල ටිකද මරණේ? එහෙනම් වටේ පිටේ තියෙන බැනර් ටිකද මරණේ? දැන් අපි මරුණා මරුණා කියලා අඬන මරණේ කොතනද? මේක ආශ්‍රව කියන්නේ. ඒ කියන්නේ ඇස් ඉදිරිපිටට මෙහෙම රූපේ හම්බ වෙද්දී ඕක හැබැයි දෝෂේ ඔතන විතරක් නෙමෙයි අර ආශ්‍රවදී කියන තැන ඉඳලා ඇහැට ගැටෙන රූපේ සැප විඳින්න හුරු වෙලා තිබුණොත් දුක උපදින විදිහට මෙනෙහි කරන එක නවත්තන්නේ නැහැ මෙයා. ඒකයි දුක වෙන අරමුණේදී විතරක් දුක නොවන විදිහට මනස හදාගන්න බැහැ. මනස හදාගන්න බැහැ සැප වෙන අරමුණේදී. ඒ කියන්නේ සැප මේ රූපයේ ඇස් ඉදිරිපිට තියාගෙන සැප සහගත විදිහට හිතලා හුරු වෙනවා නම් හුරුයි නම් ඒකේ තියෙන ආදීනව තමයි ඒ හැන්දෙමයි බෙදාගන්නේ. දුකේන අරමුණ දුකේන විදිහට හිතනවාමයි හිතලා දුක් වෙනවාමයි. එතකොට ඕනේ නම් එක උපායක් කරන්න. සිහියෙන් ඕගොල්ලෝ ඉන්නවනම් නුවණක් තියෙනවනම් ආර්ය මේ සද්ධර්මය අහපු කෙනෙකුට අසිහිය වෙන්න බෑ. සිහිය තියෙන්න ඕනේ. අපිට මලගයක් නෙමෙයි ඕවිත වඩා දෙයක් આવත් අසිහිය වෙන්නේ අපි ධර්මයේ තුල නැත්තම්. උපරිම ආදරය කියලා හිතන කවුරු හරි කෙනෙක් මරුණු දවසටත් සිහි කරගන්න මම මේ කතා කරන වචනේ. ඕනම් ප්‍රායෝගිකව කළා බලන්න ඒ මිනිහ කියන එක ඇස් ඉදිරිපිට තියාගෙන බුදු ගුණ මෙනෙහි කළා බලන්න දුකයිද කියලා. දහම් ගුණ සංඝ ගුණ එහෙම නැත්තම් වෙන ඕනම දෙයක් හරි සිහි කරලා බලන්න දුකයිද කියලා. නැහැ. ඊට පස්සේ ඒ රූපය ඇස් ඉදිරිපිට තියාගෙන ඒ ඥාතිවරයා කවුරු හරි නම් අනේ මගේ පුතා නේද මේ පුතා මැරිලා නේද අනේ මගේ පුතා මට ඉන්නකොට කතා කිරුවේ මෙහෙමයි මම පුතාට රස්තාව කරලා කිරි ගෙනත් දුන්නේ මෙහෙමයි පුතා කිරි දිව්වේ මෙහෙමයි සෙල්ලම් කිරුවේ මෙහෙමයි කියලා ටිකක් හිතන්නකො. අලියෙක් පෙරලගෙන වගේ දුක එන්නේ නැති පෙනේ. එතකොට S2 මෙහෙම රූපෙ දිහා බලාගෙන ඕනනම් අනේ මේ රූපෙ තියෙන්නේ හැම මාස්ලේ නහර නේද මේවා කන බොන ආහාර නිසා හැදිච්ච නේද කියලා ඕනනම් ටිකක් හිතන්න. දුකෙයිද කියලා බලන්න. අර දරුවා මැරිච්ච දුකෙයිද කියලා බලන්න. ඊට පස්සේ ඒක පොඩ්ඩක් නතර කළා. දරුවා නේද, එයා මැරිලා නේද, එයා ඉන්නකොට මෙහෙම උදව් කෙරුවා නේද, අනේ දැන් නෑ නේද කියලා ටිකක් හිතන්නේ. එතකොට හිතලා මේ දෙයාකාර විදිහට මානසිකාර්ය කළා. මනස දිහා පොඩ්ඩක් බලන්න. හොඳට තේරෙයි දුක කියන එක ඇතිවලා තියෙන්නේ මෙහෙම නේද කියලා. හොඳට දුක තේරුම් ගන්න පුළුවන් ඒ කෙනෙක් ජරාම හැමදාම ජරා මරණ දුක විඳලා තියෙන දුක්ඛ අඥානං අපිට. දුක දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දුක දන්නේ නැහැ කියලා කිව්වේ ඔකට. දුක දුක විදිහට දන්නවා නම් මොකද්ද? දෝමනස්සේ දෝමනස්සේ හැටියටත් දුක දුක හැටියටත් දුක්ඛ දෝමනස්ස දෙක දුක යථා ස්වභාවය දකින්න මේ ඕගොල්ලෝ දකින්න දුක්ඛ සත්‍ය පිළිදෙන් දකින්නවා. දුක්ඛ සත්‍ය පිළිදෙන් දකින්න තව ක්‍රමයක්. ආස්වාදයේ ආස්වාදයේ හැටියට දකින්න මොකද්ද සුව සොම්නස් කියලා මේ දුක්ඛ සත්‍ය පිළිදෙන් දකින්නේ. සැප නැතිවීමෙන් එන දුකත් දුක ලැබීමෙන් එන දුකත් කියන ධර්මතා දෙකෙන් එන දුක මොකද්ද කියන එක දන්න ඕගොල්ලෝ දාට. ඉතින් මම මතක් කළේ හැමදාම අපි දුක් විඳින්නේ නැති නමුත් දුක කියන එක හරියට දැක්කනම් අපි දුකේ දුක් විඳ ලැජ්ජා හිතේ. අපි මේ තරම් බාල විදියට නේද දුක් විඳින්නේ කියලා හිතේ. අපේ මෝඩකම හින්දා අපි දුක් විඳින්නේ කියලා හිතේ. ආයසාව මලං සම්මුත්‍ිතං තදුත්ථාය තමේව කාදති එවං අතිදෝන චාරින්නම් සකකම්මානි නයන්ති දුග්ගතින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යකඩෙන් නැගුණු මලේ ඒ යකඩෙම කල දුකටපත් කරන මේ යකඩෙන් නැගුණු මලය ඒ යකඩෙම කල විනාශයටපත් කරනවා. මේ යකඩෙන් නැගුණු මලකඩ ළඟ තියෙන යකඩයක් හන්නේ නැහැ ඒ යකඩෙන්. ඒ වගේ නුවණ නැති කෙනා උපදින කෙලෙසෙට යාම දුක් වෙනවලු. මම ඇති කරගන්න කෙලෙසෙට තව කෙනෙක් දුක් වෙන්නේ නැහැ. මම දුක ඇති වෙන විදිහට හිතලා නම් හිතනවා නම් මමයි දුක් විඳින්නේ. අප්‍රියං හා එක්වීමේ දුකේ මම සතුට ඇති වෙන විදිහට හිතනවා නම් මගේ මනස සතුට සාගත වෙයි. හැබැයි ඒ සතුට නැති වෙනකොට ප්‍රිය ප්‍රයෝග දුක්ඛය ඇවිල්ලා තියේ. ඉතින් මෙතනදී මට මතක් කරන්න ඕනේ උනේ හැමදාම අපි සැප විඳිනවා හැමදාම දුක අයින් කරගන්න නොගන්න උත්සාහයක් නැහැ. චූටි කරුණයි තියෙන්නේ. හැමදාම සැප ගන්න කියලා මුළු ලෝකයක් පෙරලගෙන භෞතික දේවල් එකතු කරන්න අපි උත්සාහවත් වෙන හොඳට තේරුම් ගන්න භෞතික දේ තුල නෙමෙයි මේ සැප කියන එක සොම්නස කියන එක තිබිලා තියෙන්නේ. භෞතික දේවල් මොන තරම් කන්දක් විතර ගොඩ ගැහුවත් මනස හදාගන්න බැරිමුත් ඒ සොම්නස හිතින්නේ. එතකොට දැනගන්න අලිය අන්දර කටු කනවා වගේ අපි විඳලා තියෙන සැපත් ඒ වස්තුන් ඇස් ඉදිරිපිට තියාගෙන සැප ඇති වෙන විදිහට මෙනෙහි කරපු නිසායි කියන එක දකින්න. මොන විදිහක දුකක් ආවත් ධම්මසක් ආවත් හයත නොගැටි. ඉන්දි කට්ටකින් නම් යන්නේ කටුවකින් නම් අයින්නේ. මම මොන විදිහට හිතුවත් ඒ කාය ස්පර්ශ නිසා ඒ දුකේ. හැබැයි ඒ දුක බොහොම පරිත්තයි, බොහොම තිකයි. වැඩිම දුක අපි විඳින ධම්මසකින් දෙමව්පියන් මරණ දුක, සහෝදර මරණ දුක, ඥාති මරණ දුක, ලෙඩවීමේ දුක, මහලු වීමේ දුක, මරණ දුක මේවා. මේ කයත වීම වගේ තැනකින් නෙමෙයි ඔක්කොම හිතලා. මේවා ඔක්කොම සංකප්පයෙන් එන දුක. මේවා ඔක්කොම වැරදි මානසිකාර්ය නිසා එන දුක. මේ ඔක්කොම හිතලා අයින් කරගන්න පුළුවන් දුක. හොඳට මතක තියාගන්න ලෙඩවීම, මහලු බව, මරණය කියන මේ දුක ඇති වෙන විදිහට හිතනවා නම් ඒ නිසා සැපක් ඉන්නේ නැන්නේ දුකමයි. ඒ දුක නැති කරගන්න වෙන්නේ හිතන ක්‍රමය වෙනස් කළ තමන් තමයි. ඒකයි මේ ලෝකයේ දුකෙන් මිදෙන්න තමන්ම යමක් කරන්න වෙලා තියෙන්නේ. තව කෙනෙක් කළා හරියන්නේ නැති වෙලා තියෙන ඔය නිසායි. මොකද ලෝකේ තියෙන බාහිර දෙයක් නිසා සැප දුක් දෙක එනවා නම් බාහිර තියෙන දේවල් වෙනස් කරලත් අපිට සැප දුක් දෙක වෙනස්කම් කරවන්න පුළුවන් වෙයි. නමුත් දුක ඇති වෙන විදිහට හිතල දුක් වෙලත් නම් තියෙන්නේ, සැප ඇති වෙන විදිහට හිතල සතුට වෙලත් නම් තියෙන්නේ. එහෙනම් බාහුතික දේවල් වෙනස් කළ මේ වැඩේ කරන්න බෑ. අපිව සැපවත් කරන්න හෝ දුක්පත් කරන්න පුළුවන්කම තිබිලා තියෙන්නේ අපේ මනසට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණි මම ආස්වාදයේ ආස්වාදයක් ඇතුළත දැක්කනම් යම් දවසක ආදීනව ආදීනව කැටිට දැක්කනම් නිස්සරණ නිස්සරණයක් හද දක්වන එදායි මම සම්මා සම්බුද්ධත්වයේ පිළිඳ කළ ලෝකෙට කියනවා. එතකොට හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර යමක් දැකලා තියෙනවද කියලා, අවිද්‍යාවේ ශේෂයක්වත් ඉතුරු නොවන තැනටම දැකලා තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවා මේ රූපයේ නිසා සැපක් හෝ සොම්නසක් හෝ එනවනම් සොම්නස කියන එක මනස මුල් කරගෙනමයි විඳලා තියෙන්නේ, සැප කියන එක කාය ස්පර්ශය නිසා උපන්න සිතක ඇති වෙන ගතියක් කියන එකක් දැකලා තියෙනවා. දුක් දුම්නස කියනකොට ඒකත් දැකලා තියෙනවා, දුක ඇති වෙන විදිහට හිතලයි දුම්නස ඇති වෙලා තියෙන්නේ. දුක කියන එක කාය ස්පර්ශය නිසා හිතේ ඇති වෙච්ච ගතියක් කියලා දැකලා තියෙනවා. මේ සුව සොම්නස දුක දුම්නස දෙක නොදන්නකොට ලෝකයට සැප දුක් දෙක හම්බ වෙලා තියෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන බාහිර රූපයන්ගේ නේද කියන එකක් දැකලා තියෙනවා. එහෙම දකිනකොට හොඳට පෙනේ මේ ලෝකේ. ඊට පස්සේ දැන් දැක්කා ආස්වාදයේ ආස්වාදයේ හැටියට දැක්කහම ආදීනව ප්‍රකට වුණ මේ විදියට ආස්වාදයේ විඳින්න හුරු වෙලා තිබුණොත් ඒකෙම තියෙන ආදීනව තමයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ඇති වෙන විදිහට දුක්සහගත අරමුණේ දුක ඇති වෙන විදිහට හිතනවා. එහෙම හිතන තාක් දරුව මරණ දුක, මව මරණ දුක, ලෙඩවීමේ දුක, මහලු බව දුක කියන දුක තමන් කරා එනවා. තමන් මේ දුකෙන් මිදුණු කෙනෙක් නෙමෙයි කියලා එයා දකිනවා. ආස්වාදයේ ওই විදිහට විඳින්න හුරු වෙලා තිබුණොත් ඔය හැන්දෙම බෙදා ගන්නවා ආදීනවත්. එහෙම බෙදා ගන්න නිසායි ලෙඩවීමේ දුක, මහලුවීමේ දුක, මරණ දුක, නප්‍රියං හායකීමේ දුක, ප්‍රියංගෙන් වෙන්වීමේ දුක කියන මේ සියලුම දුක එන්නේ කියලා ආදීනවත් දකිනවා. යම් වෙලාවකදී මේ රූපේ සැපවත් විඳින්ද යන්නේ නැතුව, ආදීනව විඳින්ද දුක් විඳින්ද යන්නේ නැතුව, මේ එහෙම නැත්තම් මේ රූපයෙන් මිදුනොත්, රූපයෙන් වෙන් වුණොත්, රූපයෙන් ඉවත් වුණොත්, සැප නැතිවීමෙන් එන ප්‍රිය විප්‍රයෝග දුක්ඛයත්, දුක ඇතිවීමෙන් වෙන අප්‍රියං හා එක්වීමේ දුකක් කියන මේ දුක් දෙකෙම මිදෙනව නේද කියලා යම් කිසි කෙනෙකුට පේනවා. එහෙම නැත්තම් අපි ගාව තියෙන මේ මෝඩකම නිසා සැප දුක් විඳින සැපයා බොහොම ටිකයි. ටිකයි කියලා කියන්නේ ඇහෙන් රූපයක් දකිනකොට ඊට අනුව හිතනකොට විතරයි සැප. කනෙන් ශබ්දයක් අහනකොට ඊට අනුව හිතනකොට විතරයි සැප. ආදීන වැඩි කියන්නේ නමුත් අවුරුදු 50ක් නම් ජීවත් වෙන්නේ 50 පුරාවටම ලෙඩ වෙන්නේ, මහලු වෙන්නේ, මැරෙන්නේ, අප්‍රියං හා එක් වෙන්නේ, ප්‍රියංගෙන් වෙන් වෙන්නේ කියන දුක කියන එකට උරුමකාරයෙක් වෙලා ඉන්නවා. හැම වෙලාවෙම ජරා මරණයෙන් යුක්ත කෙනෙක් වෙලා ඔය ටික ඔය සැපේ ඒ සැපේ කියන එක මුළු ජීවිත කාලෙම සැපෙන් යුක්ත කෙනෙක් වෙලා කියන තැනකින් නෑ. සැපේ තියෙන්නේ මේ මොහොතේ විතරයි. නමුත් මුළු ජීවිත කාලෙටම දුකින් යුක්ත කෙනෙක් කියන තැනකම ජීවිතය දැඳිලා තියෙනවා. ආත්පසකම ආදීනව බොහෝයි. ඒ නිසා යම් කිසි කෙනෙක් ආස්වාදයේ ආස්වාදයේ හැටියට දැකලා මෝඩකම තියෙන කන්නම් රූපයෙන් සැප විඳින්න පුළුවන් කියලා දන්නවා නම්, ආදීනව ආදීනව හැටියට දැකලා මෝඩකම තියෙන කන් රූපයෙන් දුක් විඳින්න පුළුවන්, ජරා මරණ දුක විඳින්න පුළුවන් කියලා දැක්කොත්, මෝඩකමට විඳින සැපේ ගැනත් මෝඩකමට විඳින දුක ගැන දෙකේම කලකිරෙනවා. කලකිරලා මෙයා මේක නිස්සාරණයකට උත්සාහවත් වෙනවා. අන්න ඒ බඳු කෙනාටයි මේ දහම් මඟ තියෙන්නේ. ලෝකයේ තුල අපි විඳින සැපේ මේ වගේ පරිත්තයි tikai කෙටි නේද කියලා දැක්කේ නැත්නම් කවදාවත් එයා අයින් වෙන්න හදන්නේ නැහැ. මොකද එයාට මතුමතු අස්වැන්නක් තනිනවා. මේ අන්දරත්ත කාලා කනකොට එයා ඉබේම තව ලොකු අන්දරත්තකටත් දාන්න නැතුව නෙමෙයි, හොඳේ දාන්න නැතුව නෙමෙයි. මොකද මේ ධර්මතාවයෙන්ම ඒක පවත්න්නේ. ඊට පස්සේ අnder ගහම ඇදලා ගන්නවා කියන තැනට යනක යනවා. ඒ කෙලෙසේ ඇති. මේ පොඩි අරමුණ සැපයක් වෙන විදිහට හිතුවා, ඒක නොදන්නකොට ඊට වඩා ටිකක් වැඩි පරස්සයක් බැලුවා. ඒ ඒක නොදකිනකොට මේ විදිහට තමන්ව හැමදාම රූපය කරා අරගෙන යනවා මේ තණ්හාව කියන එක එයා දන්නවා. මේක එතනකින් නතර වෙන්නේ. ඒ නිසා මෙයා කැමති වෙන නිස්සාරණයට. මොකද ඔය විදිහට ආස්වාදී ආදීනෝ කියන කේ යථා ස්වභාවය දැක්කේ නැත්නම් කවදාවත් මේ නිස්සාරණයට කැමති වෙන්නේ නැහැ. ආස්වාදී ආදීනෝ කියන එක ටිකක් හරි තේරිච්ච කෙනෙක් තමයි ඇත්තට මේකෙ විදින්න මගක් තියෙනවද කියන එක හොයන්නේ. එහෙම නැත්නම් ලෝකෙ තුල හැමදාම අපිට හුරු සැප ඇති වෙන විදිහට හිතලා සතුට වෙන එකනේ. ඒ කියන්නේ මස් කට්ටලෙව කාලේ ඉවරලා කට්ටෙල් ලේනවා කියලා හිතන එකනේ අපි හිතන්නේ. සැප ඇති වෙන විදිහට හිතලා ලෝකෙ දේවල් සැපසහගතයි කියලා අපි හිතන්නේ. ඒ හිතලා ගෙවල් හදනවා, හිතෙන් ගොවිතැන් කරනවා, රස්තාවල් කරනවා, ගෙවල් හදනවා, ගොඩනැගිලි හදනවා, මේ ඔක්කොම කරනවා. කරන්න තාස්තනක් තියෙනවා, ආස්වාදයක් තියෙනවා යාට. තව තවත් ඒව හම්බ වෙනකොට තවත් හිතනවා, ආයෙත් වෙනන්නේ බාහිර කියලා මේ ලෝකෙතම ගහගෙන යනවා. නමුත් මේ ආස්වාදයේ හැටි දැක්කහම තංගල් නතරනවා. අලිය දැනගත්තොත් යම් වෙලාවක් හරි මේ සැපේ ඇති වෙන්නේ අන්දරොල් විතර නෙමෙයි, කටේ තියෙන මේ කටු ඇනලා එන ලේත් එකයි රහ කියලා දැක්කොත් මේ රහ සිහි කළා අන්දරාතට දාන්නේ ඒකම නතර වෙනවා. ඒ වගේ මේ ආස්වාදයේ ආධිනව කියන එකේ ස්වභාවය ටිකක් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. එහෙම තේරෙනකොට ඒ මනස නිතින්මයි නිස්සාරණේ නැත්තම් මේ දුකෙන් මිදෙන මාවතට උත්සාහවත් වෙන්න. අද කොච්චර බණ ඇහුවත් අපි උත්සාහවත් නොවෙනවා නම් ඕගොල්ලෝ මේ දහමට උත්සාහවත් වෙන්න එපා. ඒ කියන්නේ මේ මාර්ගයේ සමත විදර්ශනා භාවනා කරන්න උත්සාහවත් වෙන්න එපා. ඔගොල්ලෝ විදින ආස්වාදයේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. ඒ නිසා ඇති වෙන ආදීනව තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. ආස්වාද ආදීනව දෙක ප්‍රකට වුණොත් නිස්සරණයට හිත නැමෙනවා කියන එක ඉබේමයි වෙන්නේ. උන් ඔය ආස්වාදයේ ආදීනව යම් මට්ටමකට තේරෙයිද ඒ මට්ටමට නිස්සරණේ කියනවා. නිස්සරණය කියලා කියන්නේ මොකද්ද? මේ රූපය කෙරෙහි රූප කෙරෙහි යම් චන්දරාග විනයනයක් තියෙනවා. චන්දරාගයගේ නැති කිරීමක් තියෙනවනම් ඒකයි නිස්සරණය. ඒ චන්දරාගේ සම්පූර්ණ නැති කරන මගකුත් තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ චන්දරාගේ නැත්නම් රූපය කෙරෙහි තියෙන තණ්හාව නැතිකරන්න තියෙන මේ මාර්ගයේ වඩන්නේ පුද්ගල භාවය තුල ඉඳගෙන හරි යම් මට්ටමකින් මේ ආස්වාදය ආධිනයකින් එක තීරණයක් විතරයි. නැත්නම් වෙන මොකුත් නෙමෙයි. අපි කව හැමදාම වින්දෙත් සැප හෙව්වෙත් සැප නොදන්නේ සැපම වෙලා තියෙන්නේ. අපි හැමදාම විඳින්න දුක විඳින්නේ දුක අයින් කරගන්න උත්සාහවත් වෙන්නේ දුක නොදන්නේ දුකමයි. ඔය දුකයි සැපයි කියන දෙක දැක්කා නම් හරියට මේ මාර්ගයට අපි යමු වෙනවා කියන එක අමාරු නෑ. පිටිපස්සෙන් ඉඳගෙන තල්ලු කරන්න ඕනේ සමත භාවනාව කඩපන් විදර්ශනා කරපන් ඉන්ද්‍රිය සංවරයන් ආභෝජනේ පමණ දැනගනින් නිදිදුරු කිරීමෙන් යුක්ත වියන් වීර්ය කරපන් මේක ගෙවා ගනි කියලා පිටිපස්සෙන් අයින්න ඕනේ. ඇයි අපිට තේරෙනවා බල්ලෙක් මස් කට්ටක් කනවා වගේ දෙයක් නේද කරන්නේ? ඈ අර කාමයේ තියෙන ಗುಣ ටික තිනු කූපමා කාමාත්‍ය සංකල්පමා කාමා අංගාරකාසුපමා කාමා කියලා ඔය කාමයේ තියෙන ಗುಣ ටික පෙන්නනවා අපිට. එතකොට ඉබේම ඈ මොකද මේ ආස්වාද ආදීන දෙක තේරෙනවා. අන්න එහෙම තේරිච්ච කෙනාට මේ සම්පූර්ණ මේ රූපයන්ගෙන් මිදෙන තැන දක්වා යන්න මගක් තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ග සම්මත විදර්ශන. අන්න දැන් ඒ දෙකේ ගිහිල්ලා මේ ආස්වාදයේ ටිකක් මේකයි ආස්වාදයේ ආස්වාදයේ බොහොම ටිකයි ආස්වාදයේ ඇති වෙන විදිහට හිතලා ගන්න වෙන්නේ ආදීනව බොහෝයි. එතකොට ආස්වාදයේ ටිකක් වෙච්ච ආදීනව බොහෝ වෙච්ච මේ දෙයින් විදෙන්න ඕනේ. ඒ සඳහා මාවත තින ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය දැනගෙන ඒක වඩන්න තරම් එයා හයියයි. එයාට පුළුවන්. එහෙම ආපු කෙනාට එහෙම දැනගෙන ආපු කෙනාට තමයි මේ මුලින්ම හම්බෙන්නේ සතර සතිපට්ඨානේ. සතර සතිපට්ඨානේදී කාය වේදනා චිත්ත ධම්ම කියලා ධර්මතා හතරක් තියෙනවා. එතකොට ගොඩාක්ම තර්ක බුද්ධියෙන් තර්ක කළා විතර්කණය කරලා තර්ක විතර්කණය කළා යමක් අතහැරීමේ හැකියාවක් නැතිනම් අපිට නිතරම පෙනෙන මට්ටමේ අරමුණවල බැඳෙන ගතියක් නම් අපිට තියෙන්නේ ඒ කෙනාට සුදුසුයි කායanusasanawa vedanusasanawa. නමුත් තර්ක කළා විතර්ක කළා තර්ක විතර්ක කළා යම් අරමුණක් එක ගැටිලා මනසෙන් මේක අයින් කරගන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා නම් නිබඳු කෙනාට චිත්තanusasana ධම්මanusasana සුදුසුයි. මේකෙදි කායanusasanාව වුණත් වඩනවන යම් කිසි කෙනෙක් එක කමතහනක් ගන්න. අපි කියමු එක කමතහනක් අරගෙන අපි කියමු කායanusasanාවත් බෙදා ගන්නවා සම්බත්තික පාරිහාරය කියලා දෙආකාරයකට. ඒ කියන්නේ අපි ගාව එක කමතහනක් තියාගෙන ඉන්නවා ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාග්‍රිතේ භාසිතේ තුන්ින් භාවේ සම්පජානකාරී හොති. ඇවිදිනකොට යනකොට එනකොට නිදා ගන්නකොට ඔය වැඩ කටයුතු කරද්දී ඒ කමතහනට නුවණින් මෙනෙහි කරනවා. අපි කියමු දවත්ින් සාකාරී කුණුප කොටස් දෙක මෙනෙහි කිරීම නැත්නම් ධාතු වශයෙන් වැදීම නැත්නම් මේ ඉරියාපත කියන තැනකින් තියාගෙන කමතහනක් ගන්න. අරගෙන ඒ ටික හිත ඇතුලේ මෙනෙහි කර කර මෙනෙහි කර කර තමයි හැම වෙලේම වැඩ කරන්නේ. අපි කියමු වලන්තිකන් ටික හොදනවා නම් රෙදි හොදනවා නම් මිදුළු අතු ගන්නවා නම් උදුළු ගන්නවා නම් හැම මොහොතකම කයට නැඹුරු වෙලා Taman කියන කයට නැඹුරු වෙලා මේ කය හිතෙන් අල්ලගෙන නිතරම හිත ඇතුලේ මෙනෙහි කරමින් කොහොමද මේ ශරීරයේ හම්ම මාස්ලේ නහර ඉතා වේගෙන් නෙමෙයි ඉතා හිමින් නෙමෙයි අර්ථේ වැටෙහෙන්නත් වෙන වචනයකට වෙන අදහසකට හිත එන්නත් ඉඩ නොතියා. ඉතා ශීඝ්‍රවත් නෙමෙයි ඉතා එමුණෙත් නෙමෙයි. මෙනෙහි කරනවා මේ කුණප කොටස් 32 මෙනෙහි කරලා කන බොන ආහාර නිසා මේ රූපය හැදෙනව නේද කියලා බලනවා. මේ ශරීරයේ කෙස් ලොම් නියදත් හම්මක් කියන හැමතැනකම තියෙන තද ස්වභාවයනේ. මේ කයේ තියෙන තද ස්වභාවයත් බාහිර ගස්වැල් වල තියෙන තද ස්වභාවයත් ස්වභාව අතරින් දෙකම එකයිනේ කියලා සතර මහා ධාතු වශයෙන් මොනවා බලනවා. මේ ශරීරයේ පිත්තෙන් සැරව කියලා කියන්නේ ගලන වැගිරෙන ස්වභාවය. බාහිර තියෙන වැව්පකුණු වල තියෙන ගලන වැගිරෙන ස්වභාවයත් මේ ස්වභාවයත් දෙකම එකයිනේ කියලා ආධ්‍යාත්මික ධාතුව බාහිර ධාතුවට සම කර කර හිත හිත වැඩ කටයුතු කරනවා. මේ සතර කෙවා ගන්න ඕනේ නා. ඊට පස්සේ වැඩ කටයුතු කළා ටිකක් වැඩි වේලාවක් විවේකයේ තියෙනවනේ ඔන්න හොඳට පර්යාංක බැඳගෙන මේ නාසය හෝ තොල් දෙක ගාව සත නිමිත්තේ තියාගෙන සිහියෙන් අත්වස කස්වස කරනවා. ඔය විදිහට මෙයා එක තැනක ඉඳමින් හෝ වැඩ කටයුතු කරමින් නිතරම උපාය සීලී වෙනවා. මේ කය දෙකම කායගත සත්‍ය. මේ විදිහට කොච්චර දුරට කරනවද උත්සාහය මේක කරන්න ඕනේ. ඊට පස්සේ මේකට උපකාරී පිණිස භෝජනේ පමණ දැනගන්න ඕනේ. ඒ කියන්නේ ආහාරයක් ලැබුණාම ඒක වියලි දෙයක් වෙන්න පුළුවන්, තෙත දෙයක් වෙන්න පුළුවන්, ඒක කටුක දෙයක් වෙන්න පුළුවන්, ඒක මිහිරි දෙයක් වෙන්න පුළුවන්. ඒ ගන්න ආහාරය පමණ දැනගන්න මේ වචනේ නෙමෙයි හිතින් හිතන්නේ ඇත්තට මේ ආහාරකින් කෙරෙන්නේ ඕජත්තමක රූපකලාපන් ආහාර දීපී ආහාර ඕජාව අට වෙනකොට ඇති. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ඕජා වට වෙනකොට ඇති රූපකලාප හදන එක. මේ ආහාරයෙන් කරන්නේ ඕජා වට වෙනකොට ඇති මේ රූපකලාප හදන එකනේ. දිවට මොනතරම් රසයක් දැනුණොත් රසය එහෙම හොතට ඇතිව නැති වෙයි. නමුත් මේ කය ඇතුලේ මේ රසය නිසා නෙමෙයි මේ ආහාරයෙන් ඇති කරන ඕජාව නිසා නේද කියලා රසයට වහල් නොවන විදිහට ඕජා මේ කන බොන ආහාරයෙන් ඕජා ගුණය හදාගෙන මේ ශරීරයේ යැපෙන හැටි උකට කියනවා ආයු කියලා. අපි කියමු ආහාරය මේ ශරීරයේ යැපෙන්නේ ඕජාවකින්. ඕජාව කියනකොට ඉතාසියු අපිට ඒක ඒ ඕජාව ගන්න පුළුවන් නම් මේ කන බොන ආහාර බත්පං ඕනේ. නමුත් අපි දුප්පත්. ඒ කියන්නේ දැන් දෙවියන්ට පුළුවන් ගහක ගෙඩියක් තියෙනවා නම් ඒ ලොකු රළු වස්තුව ඕනේ. එහෙමම ඕජා ගුණය උරලා ගන්න පුළුවන්. සිවුම් ඉන්ද්‍රිය තියෙනවා. අපිට එහෙම සිවුම් ඉන්ද්‍රිය නැහැ. අපිට වෙන්නේ ලොකු මැෂින් එකක් තියෙන්නේ.
මේ මැෂින් එකට දාලා අම්බරලා තමයි අර ඕජාව ගන්න එන්නේ. දෙවියොත් අපිත් යැපෙන්නේ ආහාරයේ තියෙන ඕජා ගුණයෙන්මයි. දෙවියොත් අපිත් යැපෙන මට්ටම එකමයි. ඒකයි දෙවියොත් කබලින් කආහාර අපිත් කබලින් කආහාර. දෙවියොත් දිව්‍ය ඕජස් වලින් අපි මිනිස්යන්ට ආවෙනික ඕජස් වලින් ඕජස් වලින්මයි ජීවත් වෙන්නේ. නමුත් ආහාරයක තියෙන මෙහෙම ආහාරයේ තිබුණාම රළු කොටස තියලා ඒකේ තියෙන ඕජා ගුණය විතරක් උරලා ගන්න තරම් අපි ගාව සිහින් ඉන්ද්‍රිය නෑ. අපි දුප්පත්. අපිට තියෙන රළු මැෂින්. ඉතින් මේකට දාලා හපලා අඹරලා කුඩු කළා ඉවරලා තමයි මේ ඕජාව ගන්න තියෙන්නේ. ඒත් අන්තිමට අර දෙවියෝ මෙහෙම බලලා උරලා ගන්න ඕජාවම තමයි අපිට මේ වක්‍රාකාර වරගෙන තියෙන්නේ. ඉතින් හිතන්න පුළුවන් මේ ශරීරයේ කන බොන ආහාර නිසා නේද හැදෙන්නේ. අර කුණු කොටස් සිස්ටික බලන කෙනා ධාතු සම කළ බලන කෙනා කන බොන ආහාර නිසා නේද හැදෙන්නේ කියලා බලන්නේ. මොකද බලනවා. ඒ වගේම රස තෘෂ්ණාව හිටිනවා. හිටිනවා කියන්නේ මේ දිවට දැනෙන රසයේ ඒ මොහොතේ දැනিলা අතහැරේ. නමුත් මේ රසය මොකක් වුණත් මේ කන ආහාරයේ ආහාර කෘත්‍ය සඳහායි. ඕජාවට වෙනකොටයි රූප කලාප ගැනීම සඳහා ඒක කෙරෙනවා. මට දැනෙන රසය මොකක් වුණත් කියලා මේ වගේ ආහාරය පමණ දැනගන්න. ඒ වගේමයි දවල් රැටත් හුද්දට හතර ගාත දාලා හිතාගන්න දෙපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? පෙර යම මධ්‍යම පස්චිම යම කියලා යම තුනක් තියෙනවා. පුළුවන් තරම් පෙර යම ඉඳගෙනම සක්මනෙම භාවනා කරන්න. තියෙන නීවරණ ධර්මයන්ගේ ආවරණීය ධර්මයන්ගේ හිත පිරිසුදු කරන්න. මධ්‍යම යම නිදාගන්න. ආපහු පස්චිම යම නැගිටින්න කියනවා. අපිට මේ අමාරු වෙලා තියෙන හිත වැඩෙන්නේ නැත්තේ අපි කායික සුඛය සඳහා, කයේ සැප සඳහා වැය වෙලා තියෙන, යොමු කරලා තියෙන්නේ. ඉතින් හරියට ඒ කියන විදිහට නොකරන කම හින්දාමයි හැමදාම අපිට මේක කරන්න වෙලා තියෙන්නේ. හරියට වමනාගෙන් කරනවන මේ ශාසනයේ තියෙන විදිහට එච්චර අමාරු වෙන්නේ නැහැ. කෙටියෙන් ගත්තාම බුදුරජාණන් වහන්සේ නිදාගන්න කෙනෙකුට හොඳටම ප්‍රමාණවත් ඇටට පෙන්නලා තියෙන පැය 4. පැය 4ක් තකගෙන පැය 6කුත් නිදාගන්නකො ඉතුරු ටිකේ හරි භාවනා කරනවනේ. ඔන්න ජාග්‍රියාණ යෝගෙ නිදුදුරු කිරීමෙන් යුක්ත වෙනවා. භෝජනේ පමණ දැනගන්න ඕනේ. නිදු දුරු කිරීමෙන් යුක්ත වෙන්න ඕනේ. ඉන්ද්‍රියන්ගේ ශුද්ධිය ඇති බව තියෙන්න ඕනේ. මේ ඇහ පරිහරණය කරන්න දෙකට බෙදාගෙන සේවනය කළ යුතු නොකළ යුතු. කන පරිහරණය කරන්න දෙකට බෙදාගෙන සේවනය කළ යුතු නොකළ යුතු. යම් රූපයක් බලනකොට ලෝභ දේශ මොහ ලාමක අකුසල ධර්මයේ උපදීන නිබඳු රූප බලන් දෙපා. ඇහ රැකගන්න චක්ඛුන්ද්‍රිය සංවරයට පැමිණෙන්න. ඊට පස්සේ කනත් එහෙමයි. ඉන්ද්‍රිය සංවරය. ඔය භෝජනයේ පමණ දැනීම නිදුදුරු කිරීම ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍යයි මේ භවනා කරන කෙනාට. ඔය ටික කරාම අපහසුකින් දොරව භවනා කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කායanusasanahara කුමන හෝ භවනාවක් කරන කෙනා තමන් ඒ කෙලෙස් මට්ටු වෙන විදිහේ උපාය නැහැ ජීවිතේ. ඒ නිසා මේක තවත් බැරි වෙලා තියෙනවා. මේ වගේ උපායක් කරගෙන ওই වගේ සමතකම තහනක් වඩන සමත කියන්නේ කායanusasanahව වඩනවා. ඉඳගෙන ඉඳව ආනාපාන සතිය වගේ තැනකිනු නිතරම සත්ම අනිත් වැඩ කටයුතු හතර ඉදව කරනකොට ධාතු වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ නැත්නම් අර අපි මම මතක් කළා ඉරියාපත කිව්වේ දැන් බැරිති පිටියකට වගේ උපමා කළා මැට් ඒ කියන්නේ කණු හිටවලා කෝටු වලින් බැඳලා නහරෙන් බැඳලා මස් මේ මැටි ගහලා තියෙන වැරිච්ච බිද්දියක් වගේ ඇටකූරු හිටවලා ලේ නහරෙන් බැඳලා මස් ඔබ්බලා හමසිගෙන් උපදාපු මේ ශරීරයේ ඒ ශරීරය අසුරු කරගෙන ඉන්න සිත නිසා මේ ඉරියව් පැවැත්ම වෙනව නේද? ඒ ශරීරය අසුරු කරගෙන ඉන්න හිත නිසා දැන් මේ ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්ව වෙනව නේද? හිතගෙන ඉන්න ඉරියව්ව වෙනව නේද? ඇවිදිනවා කියන ඉරියව්ව නේද? සතර ඉරියව්ව යතහ යතවා කාය පනිහිත හොති තතතනම් පජනාත් කාය යම් යම් ආකාරයට පවති ඒ ආකාරයේ පවතින විදිහට දැනගන්න. එතකොට මේ විදිහට කය ගැන නිතරම සිහින් තියාගෙන සම්පජන්‍යව කරනවා. ඔය විදිහට දිමින් එකතන ආනාපාන සතිය කරන මේ විදිහට අත් නොහැර පුළුවන් තරම් උත්සාහවත් වෙනවා. කොච්චර දුරට කරනවද? ඔගොල්ලෝ මේ කරන එකේ ස්වභාවය පෙනෙයි අත්ථි කායේත පනස සතිපට්ඨිතා හොති. මේ මමයි මමයි කියපු ඕගොල්ලන්ගේ මේ රූපය සම්පූර්ණ මම කියන හැඟීම මැකිලා සත්ත්ව පුද්ගලයේ නෝ කනබුන ආහාරයෙන් හැදුණු කයයි කියන දැකීම තේයි. හිතීම නෙමෙයි, හිතල බැලීම නෙමෙයි, පෙනෙන මට්ටමට, ඇහැට පෙනෙන මට්ටමට. දැන් මේ ඇහැට පෙනෙනකොටම පුද්ගලයේ කියලා පෙනෙනෝනේ. ඇහැට ඒ කියන්නේ හිතුවේ නැතත්, හිතුවේ නැතත් ඇහැට පෙනෙන මට්ටමම පුද්ගලයක් නෙමෙයි කියන තැනදී ඔන්න ඔතෙන් තැනකම් කරන්න. ඔක තමයි මේ ආත්තිකායතව පනස්සත්ති පච්චපට්ඨහෝ. අර විදිය උපාය අරගෙන ඔතෙන් තැනකම් කරන්න. ඔන්න ඔතෙන්ට ආවහම තමයි නීවරණ ධර්ම දුරු වෙලා. දැන් තමයි හිත ප්‍රබාස්තර පිරිසිදු. ඒ පිරිසිදු නිසායි කෙලෙස් නැත්තම් ඔකට කියන විපල්ලාස නැතුව දැන් සැබෑ ස්වභාවය පේනවා. නීවරණ ධර්මයන් තමා කෙරෙහිලා නොදකින, කබලින්ක ආහාරයේ තමායයි නොදකින ඔහුට ප්‍රීති ප්‍රමෝදි උපදිනවා. ආර මං කියපු විදිහට ආධ්‍යාත්මික කයේ බලනෝ වගේම බාහිර සත්ව පුද්ගලයෝ දුව පුතා අම්මා තාත්තා කියලා බලනකොට ඒ අරමුණු වලත් අර තමන් මේ කයට යොමු කරන සිහියම නුවණම යොමු කරන ඒ සිහිනුවණම ඒ කයට. ඒ විදිහට බලන්න. බලලා ආධ්‍යාත්මික බාහිර හැම කායකම පුද්ගල භාවය නැතිලා සත්ව පුද්ගල භාවය දුර වෙච්ච තැනට පෙනේ. එච්චරයි ඔයගොල්ලෝ කරන්න මහන්සි වෙන්න ඕනේ. මේ ආස්වාදයේ දැකලා ආධිනව දැකලා ඒ විදිහම යහපත් නම් යහපතයි කියලා ආවම ওই ටික කරන්න. ඊට පස්සේ නීවරණ ධර්ම දුරුවීම නිසා ප්‍රීතිය ඇති වෙයි. ඒක ගන්න ඕනේ නැහැ. ප්‍රීතිය නිසා ප්‍රමෝදය ඇති වෙයි. ප්‍රමෝදය නිසා ප්‍රීතිය, ප්‍රීතිය නිසා පස්සද්ධිය, පස්සද්ධිය නිසා සැපේ, සැපේ නිසා හිත සමාධියේ, හිත සමාධියේ නිසා ඔන්න ඔය දැන් බලපු ආස්වාදයේ සැබෑවටම පෙනෙයි මේකයි ආස්වාදය කියලා හොඳටම පෙනෙන තැනදී තාම ඔයගොල්ලෝ දැනගත්තේ විතර්ක බලයෙන්. මෙච්චර කාලයක් දැනගත්ත යම් මට්ටමක හරියටම පෙනේ ආස්වාදී ආස්වාදී හැටියට. ආදීනව ආදීනව හැටියට හරියටම තේරේ. මේකේ චන්දරාගේ දුරු කිරීම නිස්සාරණේ සර්ණ හැටියට පෙනෙන දවසක් ඒ සමාධියට පෙනෙනවා. පෙනෙන්නේ කලකිරේ, කලකිරෙන්නේ නොයලේ, නොලුනහා මිදේ. මිදුරහම ඕගොල්ලන්ටත් අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වගේ ඥානංච පනමේ දසන මටද ඥාන දර්ශනේ ලැබ සිටිය කිම තැනක් වේ. මොකද්ද අකුප්පා මේ චේතුන් මගේ මේ මිදීම අකෝප්පයයි, ආය වෙනස් වෙන්නේ නැහැ. කින જાති ඉපදීම දැන් ඉවරයි, ආය උපදින්නේ නැහැ. ආයමන්ති මා જાති නැති දානි පුනබ්බව මේ මගේ අන්තිම ඉපදීම මත්ති උපදින්නේ නැහැ කියන ටික තමන්ගේ මනසටත් ඒ තමන්ට කියන්න පුළුවන් තැනකට ඒ. මොකද මේ විමුක්තියේ මේ වචන ටික කාටත් පොදුයි. එතකොට මත්ති කලීත්තක් නැහැ කිමතෙන් තෙන්නේ. මේකට තියෙන්නේ අන්න එදාට තමයි මෙයා මේ ලෝකෙ මිදුනේ මිනිස්සරනේ සාක්ෂාත් වෙන මිනිස්සරනේ කියන නිවන. මේකෙන් මිදුනේ එතන. මෙන්න මෙතෙන්ට එනකම් මනස අපිට ගන්න පුළුවන්. ඒකට තියෙන්නේ මේ ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව දෙන්න තියෙන සතර සතිපට්ඨානෙ. සතර සතිපට්ඨානෙට එන්න තියෙන්නේ මොකද්ද? ආස්වාදය ආස්වාදය හැදිට ආධිනව ආධිනව හැදිට තේරුම් කරගන්න. මේ ධහමට ඕගොල්ලන්ගේ හිත නැඹුරු වෙන්නේ නැත්තම්, තාම උත්සාහවේ යෙදෙන්නේ නැත්තම් ඕගොල්ලෝ ආස්වාදය ගැන තව ටිකක් පරිශ්‍රමය කරන්න. ආදීනව ගැන තව ටිකක් පරිශ්‍රමය කරන්න. ඒකයි කළ යුත්තේ. ආස්වාදය ආදීනවයි දෙක පරිශ්‍රමය කරනකොට අපි දන්න විදිහ ආස්වාදයක නෙමෙයි. ඒ විදිහට පරිශ්‍රමය කළොත් ආස්වාදේ වැඩි වෙයි තව. අන්දරකතු අන්දරගහ දිහා බලබලා හොඳයි හොඳයි කියන එකනේ අපි කරන්නේ. එහෙම නෙමෙයි, ආස්වාදයේ පරිශ්‍රමය කළාම අන්දරගහ පැත්තට හිත නැමෙන්නේ නැති වෙන්නේ. ඒ වගේ ආස්වාදයේ පරිශ්‍රමය කළොත් සැප හොයාගෙන රූපයට හිත නැමෙන්නේ නැති වෙයි. කලකිරෙයි මෙහෙම සැපද්ද අපි විඳින්නේ කියලා තමතුලා මේ විදිහට දුක ගැන බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අපි දකින වචන ටික තුල මේ තරම් මේකත් එහා මේ තරම් කෘතවරදී මේ වගේ ඥාන දර්ශනියම ගෙනත් දෙන මහ විශාල ගැඹුරු ධර්මතාවයක් තියෙන නිසායි. ඒ නිසා ඒ ධර්මතාවයේ එදා විතරක් නෙමෙයි අදටත් තව මේ එකයි බුදුදහම එදාට විතරක් ප්‍රතිඵල තියෙනවද නැහැ කියන එකක් නෑ. ඒ නිසා අද මේ ජීවිතේ විතරක් නෙමෙයි අනන්ත සංසාර දිපවා අපි හෙව්වේ අපි කළේ සැප සතුට දෙක දුක අයින් කරන්න අපිට බැරි වුණා. බැරි වුණේ මොකද්ද? අපි විඳපු සැප ගැන අපි දන්නේ නැහැ. අපි අයින් කරන්න හදපු දුක ගැන අපි දන්නේ නැහැ. ඒ සැපයි දුකයි දෙක යථා ස්වභාවයෙන් තේරුම් කරගත්තොත් ඒ සැපේ නොයැලෙන්න දුකේ නොගැටෙන්න විතරක් අමාරුවක් නැහැ. ඒ නොයැලිලා නොගැටිලා ඒකෙන් මිදෙන මාවතට යන්න අපිට විතරක් අමාරුවක් නැහැ. ඒ නිසා මේ දේශනාව මේ හැම දිනාටම සැපේ නොයැලිලා දුකේ නොගැටිලා ඒ දෙන්නගේ මිදීම නිස්සාරණයෙන් මිදෙන්න හේතුපොනිස්සියම වේවා.